2012 පළවෙනි මාසේ 10 වෙනිදා භාවනා වැඩසටහන. අද අප මාතෘකා වශයෙන් මතක් කරගමු, දැනුම කියන්නේ මොකද්ද, ප්‍රත්‍යක්ෂතාවය කියන්නේ මොකක්ද, ප්‍රත්‍යක්ෂ කරගන්නේ කෙසේද යන්න කියන කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නට. දැනුවත් වීම කියන එක මේ පින්නතුන් ළඟ තියෙන කාරණයක්, හැමෝගෙම ළඟ තියෙන කාරණයක්. අපි දැනුවත් වුණාට ඒ දැනුමින් ලැබෙන ප්‍රතිඵලය සිද්ධ වෙන්නේ ප්‍රත්‍යක්ෂතාවයේ තුලයි. ප්‍රත්‍යක්ෂතාවය කියලා කියන්නේ ජීවිතය තුළ අත්විඳින දෙයක්. දැන් අපි හිතමු යම්කිසි භාණ්ඩයක් ඈතින් තියෙද්දී ඒක යමෙක් කියනෝ රස්නේ කියලා. ඇත්තටම අපි ඒක රස්නේද කියලා ඒක යම් ආකාරයක ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂතාවයක් ඇති කරගන්න ඕන. ඒකට අපි රස්නේ දෙයක් හඳුනගන්න අතක් තියලා හරි අත කිට්ටු කරලා හරි යම් ආකාරයක අපි මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයක් කර ගැනීමට උත්සාහවත් වෙනවා. ඒ වගේම වර්ණත් එහෙමයි. අපි ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයක් කරගන්නවා, ඒ තුලින් අපි මේ වර්ණය දුටුවා කියලා කියනවා. ශබ්දත් එහෙමයි, ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයක් කරගන්නවා. එතකොට ඒවා ඉන්ද්‍රියන් වලට ප්‍රත්‍යක්ෂ වන දේවල් වුණත් නිර්වාණය ඉන්ද්‍රියන් වලට ප්‍රත්‍යක්ෂ වන දෙයක් නෙමෙයි. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නෙමෙයි, ඒක ප්‍රඥාගෝචර ධර්මයක්. එතකොට ප්‍රඥාව කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්මයක්ද කියලා කෙනෙක් අහන්න පුළුවන් නෑ. ප්‍රඥාව කියලා කියන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂතාවය ඇති තුළ ඇතිවන ධර්මයක් නෙමෙයි. ඒටත් ඒ භාවිතා කරන්න පුළුවන්. නමුත් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂතාවයේ ඉක්මවා ගියපු, ඉන්ද්‍රිය ගෝචරතාවයේ ඉක්මවා ගියපු යම් කිසි න්‍යායක තතු දැනගන්නා නුවණ, ප්‍රඥාව තමන්ට ප්‍රත්‍ය වෙච්ච දෙයක්, එහෙම නැත්නම් ලැබිච්ච දෙයක් ඇති වෙන ගුණය. ඒකට අපි කියනවා බුදුරජාණන් වහන්සේට තිබුණු ගුණයක් අපි පැහැදිලි කරනකොට තියෙනවා, ආසවක්ෂය ඥානය කියලා අපි පැහැදිලි කරනවා. දැන් මේ ආසවක්ෂය ඥානය කියලා එක හඳුනගන්නේ කොහොමද? ආසවක්ෂය ඥානය හඳුනගන්නේ අර ප්‍රඥාවෙන්. ඒ කියන්නේ හොඳට පැහැදිලිව තමන්ට තේරුම් යනවා දැන් මගේ ආශ්‍රව ක්ෂය වෙලා දුරු වෙලා තියෙන්නේ කියලා. ආසවක්ෂය ඥානය කියලා කියනවා. ඉතින් ඒ වගේ කරුණු කාරණා පැහැදිලි කරගන්න ලෞකික ලෝකෝත්තර දෙකෙහිම කාරණා මනාව අවබෝධ කරගන්නා වූ විශේෂ ඥාන ගුණයක් තමයි මේ ප්‍රඥා ගුණය කියලා කියන්නේ. එහෙම නැතුව සාමාන්‍ය ඉන්ද්‍රිය විෂය ඥානයක් එහෙම නෙමෙයි. දැන් අපි කල්පනා කරලා බලමු මේ දැනුම සහ ප්‍රත්‍යක්ෂතාවය අතර තියෙන වෙනස. දැනුමේදී තියෙන ස්වභාවය තමයි ඒවා තුල රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන, එහෙමත් නැත්නම් තවත් විදිහකට වැඩ කරනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ පංචකාම ධර්මය, පංච උපාදානස්කන්ධේ වැඩ කරනවා. එතෙන්දී ඇති කරගන්නා වූ ඒ දේවල් සියලුම දේවල් සුඛ දුක්ඛ උපේක්ෂා කියලා ඒවා මිශ්‍ර වේදනා වශයෙන් බෙදිලා හය ආකාරයක වින්දනාත්මක වශයෙන් හිතේ තැම්පත් වෙනවා. මේ විදියට සැරිසරන මේ මිනිස්යාව දැන් මේ කරුණු කාරණා ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒක තමයි අපිට ඉන්ද්‍රිය අවබෝධය කියලා කියන්න පුළුවන්. ඒකට කියන්නේ තමන්ගේ ඉන්ද්‍රියන් තුල, ඉන්ද්‍රියන් සය තුල ක්‍රියාත්මක වන ක්‍රියාධාමයේ මනාලෙස තේරුම් ගැනීම. ඒකට අපි කියනවා ඉන්ද්‍රිය අවබෝධය. ඉන්ද්‍රිය ඥානයක් තියෙන්න ඕන. එතකොට ඉන්ද්‍රිය පිළිබඳව මනා තේරුමක් ඇති කෙනෙකුට මේ ඉන්ද්‍රියන් ඉක්මවා ගියපු ධර්මයේ පිළිබඳව ප්‍රත්‍යක්ෂතාවයක් ඇති කර ගන්න ඕන. කොහොමද ඉන්ද්‍රිය ධර්මයේ ඉක්මවා ගියපු ඒ ධර්මතාවයේ පිළිබඳව ප්‍රත්‍යක්ෂතාවයක් ඇති කරගන්නේ? ඒක තමයි මේ පින්නතුන්ට වැදගත් වෙන්නේ. හැබැයි මුලින්ම තේරුම් කරගෙන තියෙන්න ඕන තමන්ගේ ඉන්ද්‍රියන් සයේ ක්‍රියාකාරීත්වය සහ ඉන්ද්‍රියන් සයේ සීමාව තමන්ට තේරුම් යන්න ඕන. එහෙම නැතුව ඒ ඉන්ද්‍රියන් හය ඉක්මවා කල්පනා කරන්ට, එහෙම නැත්නම් බලන්ට පුළුවන් කමක් නැහැ. දැන් ඉන්ද්‍රියන් හයෙන් එහා දෙයක් ලබා ගැනීම සඳහා කොහොමද මේ ඉන්ද්‍රියන් හය ප්‍රයෝජනයට ගන්නෙ? දැන් තමන්ගේ අත උස නැත්තම් ගෙඩියක් තියෙනවා, ගහක උසින් තියෙනවා. තමන්ගේ අත දිග නෑ ඒ ගෙඩිය කඩා ගන්න. එතකොට අපි මොකද කරන්නේ? මොකද කරන්නේ? අපි එතකොට පොලු කෑල්ලකින් ගල් ගෙඩියකින් ගහලා ඒක කඩා ගන්න බලනවා. එහෙමත් නැත්තම් කෙක්කක් හදලා ඒක කෙක්කෙන් කඩා ගන්න බලනවා. එතකොට තමා ළඟ තියෙන ශක්තියින් ටික මදි කිවිලා තේරුම් ගත්තාම එයා ගන්නවා තවත් දෙයක් උපයෝගී කරගන්නවා, තවත් භාණ්ඩයක් වස්තුවක් උපයෝගී කරගන්නවා. එතකොට මේ ඉන්ද්‍රිය ඥානයේ ඉක්මවා ගියපු ධර්මතාවයත් ඒක තේරුම් ගැනීමට ඉන්ද්‍රිය ශක්තිය මදි කියලා තේරුම් ගත්තට පස්සේ මෙයා ගන්නවා තව උපකරණයක්, තවත් මේ දෙයක් ගන්නවා ප්‍රයෝජනෙට. අන්න ඒකට ප්‍රකාශ කරනවා අදිඥානීය අදිචිත්තය කියලා කියනවා. අදිඥානීය අදිචිත්තය කියලා කියන මේක අදිඥානයක් අදිචිත්තයක් යොදවලා ලබා ගන්න දෙයක්. ඒ කියන්නේ අතට ඉහලින් තියෙන දෙයක් Tamanට කඩා ගන්න බෑ. ඒ නිසා ඒකට ප්‍රයෝජනෙට තවත් බාහිර උපකරණයක් ගන්නවා. ඒ උපකරණය තමයි ධර්මය. ඒ ධර්මයත් එක්ක තමයි ඒ අදිචිත්තය කියන එක මිනිසා තුළ ගොඩනගා ගන්න. මේ මනුෂ්‍යයාට තමයි තමන්ගෙන් නික්මිලත් ශක්තියක් හදාගෙන ඒ ශක්තිය තුළින් අර ධර්මය තමා තුළට පමුණවා ගැනීම හැකියාව තියෙන්නේ. ඒ අදිචිත්තය ප්‍රයෝජනයට අරගෙන අඹගෙඩියක් කඩා ගන්නාසේම තමත් තමන්ගේ ඉන්ද්‍රියන් විකාශනය නොවන සීමාවක් තුළ තියෙන සත්‍යය තමා තුළට කැඳවා ගන්නවා. එතකොට කැඳවාගෙන මොකද කරන්නේ? තමා ඒ තුළ ජීවත් වෙන්නට, ඒ තුළ පවතින්නට, ඒහි රසය විඳ ගන්නට ක්‍රියා කරනවා. හරියට හොඳ පලාතක ගෙයක් හදාගත්තා වගේ. හොඳ පලාතක ගෙයක් හදාගත්තා නම් තමන්ට ඒ ගේ ඇතුලේ බොහොම සැනසිලි ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම නිවන් ධර්මය කියලා කියන්නේ, මාර්ගඵල අවබෝධ කියලා කියන්නේ හොඳ තැනක ගෙයක් හදා ගන්නවා වගේ ඥාන දර්ශනයක් ලබා ගන්නවා. ඒ ඥාන දර්ශනය තුළ අපි හැමෝටම පුළුවන්කම තියෙනවා ඒ ඥාන දර්ශනයට වෙලා දකිමින්, අසමින්, සිතමින්, ජීවත් වෙමින්, පවතිමින් අපිට පුළුවන්කම තියෙන සැනසිලිදායක තත්ත්වයක පසුවන්. ඒකට තමයි අපි මේ මාර්ග සත්‍යයන්, මාර්ගඵල අවබෝධයන් ලබා ගැනීමට උත්සාහ කරන්නේ. දැන් තමන් තේරුම් කරගන්න ඕන තමන්ගේ ඇලීම් කියන්නේ මොනවද කියලා. තමන් මේ මොහොතේ ඇලිලා ඉන්නේ මොන වගේ කරුණු කාරණාවලටද? තමා තුළ තමා ඇලිලා ඉන්නේ කිනම් කාරණයක් හේතු කරන කොටගෙන දයන්න පිළිබඳව තමන්ම වටහා ගන්න ඕනේ. ඒ වටහා ගැනීමම තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ. ඒකයි ප්‍රශ්නය තේරුම් කර ගැනීම තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. දැන් මම මෙතනයි ඉන්නේ, මෙතනයි දැන් මම වැටිලා ඉන්නේ කියලා තේරුම් කරගන්නවා. ඉතින් මේක විවිධ උපමාවන් වලින් බුදුරජාණන් වහන්සේ ජාතක කතාවන් වලදී ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් අර බෝධිසත්ව මෝරලක් සමග වනේ වාසය කරද්දී එක කෙත්වතු යායක කුඹුරක ලස්සන ගොයම් පැල තිබුණා. ඉතින් මේ මෝරල ගිහිල්ලා මොකද කරේ? මේ ගොයම් පැල ටිකක් එහෙම කාලා, බොහොම රසවත් කිරි ගොයම් පැල මෝරල මේක කාලා කල්පනා කළා වතුර ටිකකුත් බීලා මෙතන වැඩි වාසය කරන්න හොඳ නැහැ, ගොවිරාලාවොත් තමන්ව ආහාරයට ගන්නවා කියලා තේරුම් අරගෙන, මරයි කියලා තේරුම් අරගෙන එතනින් නික්මලා ගියා බෝධිසත්වයේ පිරිස. ඊළඟට ආව දේවදත්තගේ පිරිස තව පිරිස. ඒ පිරිස ඇවිල්ලා එතන ඒ දින මේ ගොයම් පලාදිය මේ කාලා වතුරත් එතන බීලා, ඉතින් දැන් ඉතින් වැඩි කල්පනාවක් දුර දිග බලන්න නැති නිසා එතනම රැඳිලා නිදාගෙනත් ඉඳලා බඩු පිරෙන්නම කාලා එතන යන්න බලනකොට අර මේ කුඹුරු අයිතිකරුව ඇවිල්ලා ඒ සත්තු ටික ඔක්කොම මේ අල්ලගත්තා. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මේ තමා ඉන්න තැන, මේ ඉන්න තැන ජීවිතයේ එක්තරා විදියක සැනසිලිදායකත්වයක් තිබුණත්, අර ගොයම් පැල වගේ මේ ජලය වගේ තිබුණත් මේ ඉන්න ජීවිතය තුළ එහි කිසිම කෙලවර තුළදී තමන්ට තිබෙන්නේ සතුටක් නෙමේ, හැම කෙලවරක්ම දුකකින් නිමාවන බව තේරුම් අරගෙන අර බෝධිසත්වයෝ එතනින් නික්මුණා වගේ, ඒ කියන්නේ මේ ලබාගත් ජීවිතය තුල මේ කුඹුර තුල ඒකේ රැඳෙන්නේ නැතුව ඒ තුලම ආත්මය කරගන්න නැතුව එතනින් නික්මුණා වගේ මේ ඉන්ද්‍රියන් වල තියෙන ස්වභාවය තේරුම් අරගෙන ඒ ප්‍රමාණයට ඒ පිළිබඳව කල්පනා කරලා ඊට පස්සේ ඒවයින් නිදහස් වෙලා නික්මිලා ජීවත් වීමේ හැකියාව තමයි මේ ජාතක කතා ප්‍රවෘත්තියෙන් පවා අපිට කියලා දෙන්නේ. ඉතින් ওই විදියට වඳුරු රැළවල් උපයෝගී කරගෙන, ගව රැළවල් උපයෝගී කරගෙන, අනේකාකාර කුහුඹු උපවායිතිය උපයෝගී කරගෙන මේ වගේ කතා වස්තු ධර්මතා වලින් ධර්මයේ කියලා දුන්නා. ඉතින් ඒකේ අපිට දහමක් මෙසක් වෙන ගන්න දෙයක් නෙමේ එතන තියෙන්නේ. දහමක් කියලා දෙන්නයි මේ කතාව ප්‍රයෝගී කරගත්තේ. එහෙමනම් මේ පින්නතුන්ටත් පුළුවන්කම තියෙන්න ඕන ඒ ආශ්‍රය කරගෙන දැන් තමා ඉන්න ඇලෙන ගැටෙන සියලුම ධර්මතාවලින් තමන්ගේ හිත විනිර්මුත්ත කරගන්න පුළුවන්කම තියෙන්න ඕන, නිදහස් කරගන්න පුළුවන්කම තියෙන්න ඕන. එහෙම නිදහස් කරගන්නේ නැත්නම් අපිට නිවන් දකින්න, නිවන් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කමක් නැහැ. කොහොමද නිදහස් කරගන්න තියෙන්නේ? විශේෂ ක්‍රමවේදයකට තමයි මේ නිදහස තියෙන්නේ. දැන් අපි හිතන්න පුළුවන් ඒ ඔක්කොම අමතක කරලා දාන්න ඕන, අත්හැරලා දාන්න ඕන කියලා. එහෙම බෑ. අමතක කරන්න අත්හරින්න ගියත් එතනකොට බිහි වෙන්නේ ගැටීම. අල්ලා ගන්න උපාදානය කරගන්න ගියත් එතකොට එතන බිහි වෙන්නේ ඇලීම. එතකොට ඇලීම තුල තිබෙන්නේ ඇලීම, ගැටීම තුල තිබෙන්නේ ඇලීම. එහෙනම් මම මුකුත් කරන්න නැතුව ඔහේ පාඩුවේ ඉන්න ඕන. එතකොට ඔහේ පාඩුවේ ඉන්නකොට තියෙන්නේ අර ඇලීමේ, ගැටීමේ මධ්‍යස්ථව ඒ දෙයි ක්‍රියාත්මක වීම තමයි එතන තියෙන්නේ. එහෙමනම් අපි මෙතෙන්ට අදිචිත්තයේ ප්‍රයෝජනයට අරගෙන ඇලෙන්නෙත් නැති, ගැටෙන්නෙත් නැති, මධ්‍යස්ථතාවයක් නැති ගුණයක් හොයලා අන්නේ ගුණය තුල අපේ සිත කය වචනේ කියන තුන්දොර පිහිටුවා ගන්න කල්පනා කරන්න ඕන. එතකොට අන්නේ එවැනි කාරණයක් හොයන හෙවීමේ ප්‍රතිඵලයක් හැටියට තමන්ට ලැබෙනවා හොඳ ඥාන විසුද්ධිය. ඒ කියන්නේ පිරිසුදු ඥානයක් කියන එකනේ. දැනට තියෙන ඥානය ලෝභ ද්වේෂ මෝහ වලින් කිලිටි වෙනවා නම් ඒ කිලිටි වෙන්නේ නැතුව ඥාන විසුද්ධියක් ඇති වෙනවා. ඒ ඥාන විසුද්ධිය තුළින් අපිට පුළුවන්කම තිබෙනවා ඒ බෝධිපාක්ෂික ධර්මවල තියෙන කාරණයක් හැටියට ඉතින් චිත්ත විසුද්ධියක් ඇති කරගන්නත් පුළුවන්. ඉතින් ওই විදිහට ඒ සියලුම ධර්මතා විසුද්ධි කරගන්නයි තියෙන්නේ, පිරිසුදු කරගන්නයි තියෙන්නේ. එහෙමනම් පිරිසුදු කරගන්න නම් පිරිසුදු කාරකය මෙතෙන්ට එකතු කරන්න ඕන. පිරිසුදු කාරකය එකතු කරන්න ඕන. පිරිසුදු කාරකය තමයි ලෝකෝත්තර ධර්මය. ඒක ආලෝකයක් හැටියට පැහැදිලි කරනවා. පිරිසුදු කාරකයක් හැටියට, විසුද්ධි ධර්මතාවයක් හැටියට පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ ලෝකෝත්තර ධර්මයේ හිතට පමුණුවා ගන්න තරමට, ලෝකෝත්තර ධර්මය මෙනෙහි කරන තරමට, ලෝකෝත්තර ධර්මය පිළිබඳව පරිශ්‍රණය කරන තරමට, ලෞකික ලෝකයෙන් ඈත් වෙන අතර ලෝකෝත්තර භූමියට ළඟා වෙන ස්වභාවය ඇති වෙනවා. මුලින්ම ලෝකෝත්තර භූමියට ළඟා වෙන්නේ ඥාන දර්ශනයක් හැටියට. ඒ ඥාන දර්ශනයක් හැටියට ළඟා වෙන ලෝකයේ තමයි ඊළඟට සමාධි නිරෝධ පහන කියන ගුණාංග වලින් දියුණු පමුණු වෙන්නේ, සාමයේ සම්පූර්ණත්වයට පත් වෙන්නේ. ඉතින් මේ පින්නතුන්ට මූල් කාරණේ අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන නැති කරන්න ඕන. දැන් හඳුනා ගන්න ඕන. දැන් අර අපි ඔහේ ඉන්නකොට කවුරුත් බනින්නෙත් නැත්නම් දොස් කියන්නෙත් නැත්නම් ඔහේ ඉන්නකොට පාඩුවේ ඔහේ ඉන්නවා මේ හිතත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ හිත විසින් උපාදානය කරපු දෙයකට විරුද්ධව යමක් කිව්ව දවසට තමයි ඔන්නත් කේන්දියන්නේ. ඔය හිත දැනට නම් ඔහොම තියේ. දැනට ඔහොම තියේ. නමුත් උපාදානය කරන ලද කාරණයකට විරුද්ධව කටයුතු කළොත් තමයි අන්න එදාට තමයි ඔය ප්‍රශ්නේ මේ අපිට මේ හරියට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ නිදා හිටපු සත්වයෙක් නැගිට්ටා වගේ කෙනෙක් ළඟ ඒ තෘෂ්ණා ජනිත ස්වභාවයන් අවදි වෙනවා. ඒකයි ඔය ගොඩක් අයට ඒ කේන් තියන්නේ. දැන් ඕනම කෙනෙක් එහෙම ඔය පාඩුවේ ඉන්නවා. නමුත් ආගම උපාදාහණය කරලා තියෙනවා නම් ආගමට විරුද්ධව හරි ආගමට බැන්නොත් හරි තරහ යනවා. තමන්ව උපාදානය කරලා ඉන්නවා නම් තමන්ගේ ප්‍රතිපත්තියම උපාදානය කරලා ඉන්නවා නම් ඊට විරුද්ධව කදාගලොත් බැන්නොත් ඔන්න තරහ යනවා. මගේ කියන දෙයක් තව කෙනෙක් විසින් මගේ කියලා තමාගේ කියලා කිව්වොත් එහෙම ඔන්න එතෙන් යවදි වෙනවා තියෙනවා. ඒකෝර නිකන් ඉන්න වෙලාවට නෙමෙයි තරහ ගියපු වෙලාවට අවිස්සිච්ච වෙලාවට තමයි තමන්ගේ හිත හොඳටම තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. අර ඒක ස්වාමින් වහන්සේ නමක් තමන්ගේ අර සැරපරුස ගෝලයකට ප්‍රකාශ කළා ඒ මගේ ගුරුවරයයි කියලා. මොකද කියලා අහුවාම ඔහු මට ඉවසීම උගන්වනවා කියලා කිව්වා. ඒ කියන්නේ අපේ සිත අවුස්සන් නැත්තම් පුළුවන් කමක් නැහැ අපේ හිතේ තියෙන තත්ත්වය අවබෝධ කරගන්න. අපේ හිත කවුරු හරි අවුස්සන්න ඕන. එතකොට අපි පින්නතුන්ගේ තරහ යන දේවල් මුකුත් කියන්නේ නැහැ. නමුත් පින්නතුන් දැනගන්න ඕන පින්නතුන්ගේ ජීවිතවල එවැනි ස්වභාවල් අලුයට ගින්දර තියනවා වගේ කොච්චර තියනවද කියලා තේරුම් කරගන්න ඕන. ඒව තේරුම් අරගෙන ඒවා දුරු කරන්නට එහෙම නැත්නම් ඒවා ඉවත් කරන්නට අපි උත්සාහ කරන්න ඕන. ඒවා තියෙන තාක්කල් සද්ධර්මයේ පැමිණීමට බාධාවක්. සද්ධර්මයේ කියලා කියන්නේම පිරිසුදු වීම. පිරිසුදු වීම කියලා කියන්නේ දැන් අපි හිතමුකෝ ආසනයක් කියලා මල් ආසනයක් තියෙන. මල් ආසනේ පරමල් පිරිලා තියෙනවා. එතකොට අපි කරන්නේ මොකද්ද? අර පරමල් ටික ඔක්කොම අයින් කරලා අයි පැත්තකට කරලා අපි ආසනය පිරිසුදු කරනවා. දැන් ඊට පස්සේ අපි කියනවා ඒක දැන් පිරිසුදු ආසනයක් කියලා. එතකොට මේ පිරිසුදු ආසනයක් මත අපි ලස්සන මල් ගෙනල්ලා තියෙනවා. අන්න ඒ වගේ තමයි තමන්ගේ හිත තුල තිබෙන කෙලෙස් ධර්මතා තමන්ම තේරුම් අරගෙන ඉවත් කරලා ඒවා වැඩක් නැහැ කියලා ඒව ගැන කල්පනා කරන්නේ නැතුව ඊට වඩා ධර්මයක් මෙතෙන්ට මහ පමුණුවා ගත යුතුයි කියලා තේරුම් අරගෙන අර අකුසල ධර්මයන් ප්‍රහාණය කරන කුසල ධර්මයන් නගා සිටුවා ගන්න ලබාගත් කුසලයන් රැක ගන්න ලබානුගත් කුසලයන් වර්ධනය කර ගන්න සතර සම්‍යප්ප්‍රදාන වීරිය උපයෝගී කර ගන්නවා. ඒ සතර සම්‍යප්ප්‍රදාන වීරියෙන් කටයුතු කරන කෙනෙක් තාම දුර්ලභව දකින්න. දැන් මේ පිරිසය හිටියත් මේ පිරිසකින් කී දෙනෙක් මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරනවද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. මොකද ඊටාම මේ දුර්ලභ කෙනෙක් විසින් ලබන්නා වූ කාරණයක් බවට පත් වෙනවා. මොකද සමහර අයට උනන්දුව තිබුණට පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව ඒ උනන්දුව තියෙන ඒ උනන්දුවට වඩා කෙලෙස්වල තියෙන බලවේගය වැඩි. දැන් අපි නිතරම මතක් කළා ඉදිරියෙන් යන වාහනයට වඩා වැඩි වේගයක් ගන්න ඕනේ. පහලින් යන පිටුපසින් යන වාහනේ ඉස්සර කරලා යන්න කියලා. ඒ වගේම තමන්ගේ තිබෙන කෙලෙස්වල තියෙන බලවේගයේ බර වේගයේ ශක්තිය අභිබවා යන්න තමන්ගේ කුසල ශක්තිය එහෙම නැත්නම් නිර්වාණ ශක්තිය තමා තුළ වඩා වර්ධනය වෙන්න ඕන. එවිට තමයි ඔබගේ කෙලෙස් ශක්තිය පසු කරලා අර කුසල ශක්තිය හඹාගෙන යන්න පුළුවන්. අකුසල ශක්තියන් කියලා කියන්නේ ලෝභ ද්වේෂ මෝහ. නිතරම ඔයලා බලන්න ඔබගේ අකුසල පාක්ෂික ධර්මයේ වැඩිද අඩුද කියලා. ඔබටම තමයි සුද්ධි අසුද්ධි හොයාගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම බලලා තමන්ගේ කුසල පාක්ෂික ධර්මයේ වේගය වැඩි නම් අර අකුසල පාක්ෂික ධර්මයේ පරදවා ඔබට යන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා කොච්චර උනන්දුව තිබුණත් තනියම ඔහොම උඩන්දුයි කියලා කියන්න පුළුවන්. නමුත් ඊට වඩා බලවේගයක් ඔබේ ළඟ කෙලෙස් ධර්මයක් පාක්ෂික කුසල පාක්ෂික ධර්මයක් තියෙනවා නම් ඒක ඒ වේගයට අකුසලයක් ගමන් කරනවා නම් පුළුවන්කම ලැබෙන්නේ නැහැ නිර්වාණය දකින්න. ඒ නිසා තමා තුළ කුසල ශක්තිය කියන්නේ නොඇලෙන නොගැටෙන නොබැදෙන මහා ප්‍රඥා ගුණය, හිතේ පහළ වෙන ඉන්ද්‍රිය දැනුමෙන් පහළ වෙන යම් යම් සංඥා පද්ධතියන් ඉක්මවා යන ධාර්ෂනික පද්ධතිය නුවණ තමා තුළ වැඩෙන්න ඕන. එහෙම වැඩුණට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා අකුසල පක්ෂයේ දුරු කරපු කුසල පක්ෂයේ නගා සිටුවාගත්ත සිතක් ඇති කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මුල් කාලයේදී මුල් ඵලයේදී දක්නට ලැබෙන ස්වභාවයේ 50ක 55ක 60ක විතර එයාගේ කුසල ගුණයක් බලා ගන්න පුළුවන්. සකුදාගාමී ගුණයේදී 75ක් විතර බලා ගන්න පුළුවන්. අනාගාමී ගුණයේදී 90ක් 95ක් විතර බලා ගන්න පුළුවන්. රහත් භූමියේදී 100%ක්ම බලා ගන්න පුළුවන් නික්ලේශී තත්වය. ඒකයි තියෙන්නේ. ඒක තමයි ඒ ක්‍රමවේදය. හැබැයි ලෝකෝත්තර භූමියට පත් වෙන්න නම් කුසල ශක්තිය 55 වෙන්නම ඕන. අනිවාර්යෙන් වෙන්නට ඕන. කුසල ශක්තිය මේ වැඩි ප්‍රතිශතය ගන්නම ඕන. ඒකෙන් අද 100ෙන් නෙමෙයි ඒක අර මං කුසල ශක්තිය 50 දාලායි ඔය හදන්නේ. කුසල ශක්තිය පැත්තෙනුත් අකුසල ශක්තිය පැත්තෙනුත් 100ෙන් ගත්තොත් 100 ඉක්මවල ගිහිල්ලා 110ක් 15ක් වෙන්න ඕන. අපි 50ට 50 අරගෙන තමයි 50න් ගණන් හදලා කුසල පාක්ෂයට 50යි අකුසල පාක්ෂයට 50ක් දීලා තමයි ඔය ගාන හදලා තියෙන්නේ. එතකොට 100ට ගත්තොත් එහෙම 100ට 100ක් ඉක්මවා ගියලා 115ක් වෙන්න ඕන. එතකොට තමයි 100ෙන් ගණන් හැදුව බවට පත් වෙන්නේ. ඒ කියන්නේ බර තියන තාක්කල්ම, කෙලෙස් බර තියන තාක්කල්ම ඒගොල්ලන්ට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. දුක්ඛ සත්‍ය මනාකොට අවබෝධ කරගෙන මේ රූප වේදනා සංඥා සංඛාර විඥානවල ලෝභ ద్వේෂ මෝහ මදමාන ඉරිසියා කූකකම් ආදී කොට ඇති මේ අනේක විද කෙලෙස් 1500ම මිරිඟුවක් මායාවක් වැඩකට නැති දෙයක් කියන කාරණය මනාව තේරුම් කරගන්න කෙනා තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේ ඔක්කොම දුකට හේතු වෙන දේවල්, මේ තණ්හාව, මේ ලෝභය, මේ ඉරිසියාව ආදී කොට ඇති මේ හැම දෙයක්ම දුකට හේතු වෙන කාරණා කියලා තේරුම් කර ගැනීම තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේ මම ඉන්න තැන, මේ මං කරන දේ, මම මේ හිතන දේ මේ ඵලදායී දෙයක් නෙමෙයි, නිෂ්ඵල දෙයක්. ඒ වගේම નિසරු දෙයක්, දුකට හේතු වෙන දෙයක්, අනර්ථයට හේතු වෙන දෙයක් කියලා තේරුම් කර ගැනීමම තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. එහෙම නැතුව මේ දේවල් ටික තියාගෙන මේ ලෝකයේ දේවල් කැඩෙනවා බිඳිනවා කියලා හිතුවරනම් වැඩක් නැහැ. තමන්ගේ තියෙන හිතේ තියෙන ලෝභ ද්වේෂ මෝහ ටික දුක්ඛ සත්‍ය වශයෙන් දකින්න ඕනේ. කියන්නේ මම දුරු කළ යුතු ධර්මතා ටිකක් කියලා දකින්න ඕනේ. ඒක එහෙම නැතුව මේක අනේ දුකයි කියලා හිතුවට වැඩක් නැහැ. හිතේ දුක, දුක්බර හැඟීම ඇති කරගන්න එක නෙමෙයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. මේවා ප්‍රශ්න, මේවා ගැටලු, මේවා ගැටලු වලට හේතුකාරක කියලා තේරුම් කර ගැනීම තමයි දුකට හේතුව හොයා ගැනීම තමයි ඒ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඊළඟට ඒ සත්‍ය එතනින් අනිවාර්යෙන් තේරුම් ගන්න කෙනෙක් තමයි මේ වගේ බණ භාවනාවන් වලට එන්නේ. බොහොම උනන්දුවෙන් උවමනාවෙන් ඉන්නේ. ඇවිල්ලා ඒ සමුදය පිළිබඳව නිතරම කල්පනාවෙන් සිටින, කොහොමද මේ සමුදය සත්‍ය අවබෝධ කරගන්නේ, කොහොමද මේ ඉන්ද්‍රිය ශක්තිය, ඉන්ද්‍රිය අවබෝධය වැඩි කරගන්නේ කියලා ඒ ඇත්තු නිතරම සොයමින් ඉන්නවා, කල්පනා කරමින් ඉන්නවා. හරියට අර වක්කඩක් ළඟ ඉන්න මේ කොකෙක් වගේ එයා බලාගෙන ඉන්නවා ආහාරයට මාළුවෙක් කෙනකම්. ඒ වගේම තමන්ගේ මේ නිදහස ලබා ගැනීම සඳහා කොයි තැනින්ද මොන ස්ථානයෙන්ද මට පිහිටක් පිළිසරණක් ලැබෙන්නේ කියලා හරියට ධර්මයේ හොයන කෙනෙක් බලාගෙන ඉන්නවා. කොහොමද මම මේ සත්‍ය අවබෝධය සිද්ධ කරන්නේ? හැබැයි මේ තමන්ගේ මතවාද වලින්වත් අනුන්ගේ මතවාද වලින්වත් නිවන් දකින්න බෑ. අත්වාදයත් අතහරින්න ඕන, පරවාදයත් අතහරින්න ඕන. තමාර අය හිතන මේ මං ලබාගත්ත දැනුම් සම්භාරයේ උගත්කමත් එක්ක නිවන් දකින්න පුළුවන් කියලා. එහෙම බෑ. අත්වාදයයි පරවාදයයි කියන දෙකින්ම තමයි අපේ හිත මේ පිරලා තියෙන්නේ. වෙන වාදයක් නැහැ. එතකොට අත්වාදයයි පරවාදයයි කියලා කියන්නේ දෙකම සංස්කාර කොටක්. අනුන් කියලා කියන්නේත් ඉතින් තමන් වගේම තව කෙනෙක්නේ. ඉතින් අනුන්ගේ වාදය පිළිගන්න එකක් නෙමේ මෙතන තියෙන්නේ, තමන්ගේ වාදය පිළිගන්න එකක් නෙමේ තියෙන්නේ. සතාගතත්වය ඇතිසැටි ස්වභාවය තේරුම් ගන්න එකයි. එතකොට ඇතිසැටි ස්වභාවය කියලා කියන්නේ තමන්ගේ කල්පනාව, තමන්ගේ මතය, තමන්ගේ දෘෂ්ටිය නෙමේ. දැන් ඔය ඇත්ත හිතාගෙන ඇති ඔය ඇත්ත සත්‍ය ටිකක් හරි දන්නවා කියලා. සත්‍ය මොකක්වත් දන්නේ නැහැ. ඔය සත්‍ය නෙමේ ඔය දන්නේ හැඟීම. මේවා මෙහෙමයි, මේවා මෙහෙමයි, මේවා මෙහෙමයි කියලා ඔය දැනගෙන තියෙන්නේ සංකල්පයක්. ඒ සංකල්පය තුල සත්‍ය නැහැ. නමුත් ඒගොල්ලෝ නමු සංකල්ප තුල ඉන්න මනුස්සය හිතනවා තමන් ගත්ත සංකල්පය සත්‍යයක් කියලා. ඒක තමයි වැරදෙන දේ. දැනට ඉන්න තැන සත්‍යයක් කියලා හිතුවොත් එහෙම, අනුතුරක් නැහැ කියලා හිතුවොත් එහෙම, යා එතනින් නිදහස් වෙන්නේ නැහැ. දැනට ඉන්න තැන දෘෂ්ටියක් නෙමෙයි කියලා කල්පනා කළොත් එහෙම, යා එතනින් නිදහස් වෙන්නේ නැහැ. ඒ නිසා අපි එතන දෘෂ්ටියක් නැති බව තේරුම් කරගන්න ඕන. එතන දෘෂ්ටියක් නැති තැනට අපිපත් වෙන්න ඕන. දෘෂ්ටිය තියෙන තැන දෘෂ්ටි තියෙනවායි කියලා අඳුන ගන්න ඕන. සංකල්ප තියෙන තැන සංකල්ප තියෙනවායි කියලා අඳුන ගන්න ඕන. උපාදානයේ තියෙන තැන උපාදානයේ තියෙනවායි කියලා මෙතන අඳුන ගන්න ඕන. දැන් ඉන්ද්‍රිය ඥානයෙන් ලබා ගන්න දැනුම නෙමේ අපිට මෙතෙන්දි ප්‍රයෝජනෙට ගන්නෙ. ඉන්ද්‍රිය ඥානය ඉක්ම වූ අධිඥානයකින් අපි ලබා ගන්නා වූ ශක්තියක් අපි අධිචිත්තය කියලා එකට වචනයක් කියලා පාවිතා කරනවා. ඒ කියන්නේ තමන්ගේ ඉන්ද්‍රිය හැකියාවන් ටික ඉක්මවා ගියපු විශේෂ ශක්ති ධාරාවක් හැටියටයි, ශක්ති ගුණයක් හැටියටයි අපිට පැහැදිලි කරලා තියෙන්නේ. දැන් එතකොට ඉන්ද්‍රියන් තුලින් ලැබෙන වචන ටිකක් තමයි අපි පින්නතුන්ට ප්‍රකාශ කරන්නේ. එතකොට නිවන කියවෙනවද? ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් සිවෙන්නා වූ මේ දැනුම තුලින් පහළ වෙන වචන වලින් පින්නතුන්ට බණ ධර්ම කියද්දි නිවන ගැන කියවෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒක නිවන කියන්න බෑ. වචන වලට කියවෙන්නේ නැහැ ඒක. ඒ නිසා තමයි විශේෂිත බුද්ධිඥානයක් ඕන මිනිස්සුෙකුට මේ නිවන ගැන තේරුම් ගන්න. වචන වලින් කියන්න පුළුවන්කම තිබ්බනම් ওই වචනයකින් ලියලා තියන්න තිබ්බා. ඒ ලියලා තියෙන දේ කියනකොට නිවන් දකින්න තිබ්බා. ඒ නිසා මේ වචනයකින් කියන්න බැරි දෙයක් වෙච්ච නිසා තමයි මෙච්චර අසීරු දුර්ලභ වූ කාරණයක් බවට පත් වෙලා තියෙන්නේ. එතකොට කෙනෙක් වචනය ඉක්මවා අවබෝධ කරගන්නා වූ ධර්මතාවයක්. ඉතින් අපි මේ කොච්චර වචන දහස් ගාණක් කිව්වත් පින්නතුනි කවමදාකවත් මේ නිවන කියවෙන්නේ නැහැ. ඉතින් මේ වචන සියල්ලම බොරු. ඕනම වචනයක් බොරුවක්. ඒකයි බොරුවක් කියලා කියන්නේ මේ දැන් මම ඇති කරන සංකල්පේම නෙමෙයි මේ වචනය තුල තවත් කෙනෙකුට අවබෝධ වෙන්නේ. ඒකයි සමහර අය අහන්නේ ඒකෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා අහන්නේත් ඒකයි. ඒකට අදහස තමයි ඒක මොකද්ද සංකල්පය කියලා හිතා ගන්න බෑ. එක එක වචනෙට එක එක සංකල්ප තමයි තියෙන්නේ. ඒ නිසා මේ වචනවල කවදාවත් සත්‍ය පිහිටන්නේ සංකල්පයක්ම විසක්. ඒ නිසා තමයි අර ඉන්ද්‍රිය ශක්තිය ඉක්මවා යන, ඉන්ද්‍රිය අවබෝධය ඉක්මවා යන ගුණයකට පාත්‍ර වුණ කෙනෙකුට තමයි මේ සත්‍ය අවබෝධය කියන එක පහළ වෙන්නේ. එහෙමනම් ඔය පින්නතුන් තාම ජීවත් වෙන්නේ බලන්න වචනවලද කියලා. වචන සත්‍යයක් උට අරගෙන තියෙනවද කියලා බලන්න. එහෙමනම් ඉතින් බොරුවක තමයි ජීවත් වෙන්නේ. මේ බොරුවෙන් නිදහස් වෙන්න ඕවනා නම් වචන ඉක්මවා යන්න ඕන. සමා මෙලොවට ඉපදුණු ගමන් ප්‍රකාශ කරපු ධර්ම මේ වචනේ තමයි වචන සියල්ල බොරු කියලා. ඒ කියන්නේ ධර්මයෙන් ඉපදීම සමග ප්‍රකාශ කරපු වචනේ තමයි වචන සියල්ල බොරු කියලා තමයි මම කතාව ආරම්භ කළේ. ඉතින් ඒ නිසා මේ ඒක මේ තමයි මාගේ පළමෙනි වැකිය. වචන සියල්ලම බොරු. ඒක ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් ප්‍රකාශ කළා. පින්නතුන්ටත් එතෙන්ට එන්න පුළුවන් නම් වචන සියල්ල බොරු කියලා අහගෙන ගිහිල්ලා මතක තියාගෙන ආයි කියන්නේ නැතුව ඒක ප්‍රත්‍යක්ෂයෙන්ම තමන්ගේ ආත්මීය ඥානයේ දර්ශනයෙන්ම තමන්ට කියන්න පුළුවන්කම ලැබෙන්නේ ඇත්තටම වචන ඉක්මවා ගියපු දවසක පමණයි. අන්න එදාට තමන්ට තේරෙනවා මේ වචන සියල්ලම බොරු. මොන විදියකින් පටලවලා, මොන විදියකින් ගැට ගහලා, මොන විදියකින් පද බැඳලා, මොන විදියේ දෙයක් ප්‍රකාශ කළත් ඒ තුල ඒ පුජ්‍යලයාගේ තිබෙනා වූ ඉන්ද්‍රිය ශක්තියෙන් අදාළව ගොඩනගෙන්නේ නැත්තම් ඒ වචනය තුල නිර්වාණය රඳවන්න පුළුවන් කමක් නැහැ. නිර්වාණය රැඳෙන්නේ පුජ්‍යල ශක්තියත් සමගයි. එහෙම නැත්නම් ඉතින් බුදුහාමුදුරු හැමදාම නිර්වාණ ගුණය කුළු ගන්නවා ධර්ම දේශනා කළා. නමුත් හැමෝම නිවන් දැක්කේ නැහැ. ළඟ හිටපු බොහෝ දෙනෙක් නිවන් දැක්කෙත් නැහැ. ඉතින් ඒකට හේතුව තමයි ඒ පුජ්‍යල ශක්තිය සංවර්ධනය වෙලා නැත්නම් ධාමේ ශක්තිය මොනතරම් තිබ්බත් දැන් බුදුහාමුදුරන්ගේ මොනතරම් ශක්තියක් තියෙනවද අපේ වගේද? ඒක කියලා නිම කරන්න බැරි තරම් නිර්වාණ ගුණය කුළු ගන්වන්න පුළුවන් දේශනාවක් තුළ බුදුරජාණන් වහන්සේට, ඊළඟට සැරියුත් මහරහතන් වහන්සේට, ඊළඟට මහරහතන් වහන්සේලාට මහ පුදුම විදියට නිර්වාණ ගුණය කුළු ගන්වන්න පුළුවන්, ඇතුළත් කරන්න පුළුවන් මේ උන්වහන්සේලාට. නමුත් ඉතින් අපිට ඉතාම අල්ප මාත්‍රයක් තමයි පුළුවන්කම තියෙන්නේ තේරුම් ගන්න. ඉතින් ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි නිවන් දකින්න ඕනද කියන ප්‍රශ්නේ. ඕන් නැත්තම් කමක් නැහැ, ඒක ඒ ඇත්තන්න පුළුවන් තමන්ගේ පාඩුවේ ගෙවල් දොරවල් වල කාලා බීලා ටෙලිනාට්‍යයක් බලලා ජීවත් වෙලා මැරිලා යන්නත් පුළුවන්. උවමනා කෙනෙකුට නිවන් දකින්නත් පුළුවන්. ඊළඟට හරි නිවන වැරදි නිවන මොකද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඔය ඇත්තක් දන්නේ නැහැ, බොරුක් දන්නේ නැහැ කියලා කියනවා. එහෙම කල්පනා කර කර ඉන්නේ මෝඩ අය. දිවක් තියෙන මිනිස්සෙකුට අඹ වෙලෙන්දෝ මොනවා කෑ ගැහුවත් එයාට එච්චර ප්‍රශ්නයක් නෙමෙයි, හරි අඹේ තෝරගන්න. පොල් මුදලාලිල කොච්චර පොල් ලාභයි ලාභයි හොඳයි හොඳයි කියලා කිව්වත් මේ පොලේ යන අම්මල දන්නෝ, පොල් ගෙඩිය දැක්ක ගමන් කියන්න පුළුවන් මේ පොල් ගෙඩිය කලටියක්, මේක මෝරප එකක්, මේක කොප්පරා කියලා තේරුම් කරගන්න පුළුවන්. මේක මෝරල වැඩි, මේක ප්‍රමාණයට තේර පොල් ගෙඩියක්, මේක මේ මෝරපු මදි පොල් ගෙඩියක් කියලා හොඳටම අඳුනනවා. ඉතින් ඒ වගේ ඥානයක් තියෙන කෙනෙකුට බොරු කරන්න බෑ. ඉතින් ඒ නිසා අරග හරිද මේක හරිද කියලා ඔළුව අත ගහගෙන කල්පනා කර කර ඉන්නේ හරියට අර මේ ඒ මනා දැනුම නැති අය, ඒ මනා ප්‍රත්‍යක්ෂතාවය නැති අය. දැන් දිවක් තියෙන මිනිස්සෙකුට මේ අඹ පැණි රහයි මේ අඹ රහ පැණි රහයි කියලා බොරු කරන්න පුළුවන්ද? එයා ගෑල්ලක් ඉල්ලගෙන පොඩ්ඩක් රස බලනවා, රස බැලුවාම එයාට තේරෙනවා මේක ඇඹුල්ද මේක පැණි රහයිද කියලා. ඉතින් ඒ නිසා හරි හතන හරිද නැහැ මෙතන හරිද නැහැ කියලා කේන්දර බලවල කෝදාහයි 20 කියයි ඉන්නේ නැතුව තමන්ම කල්පනා කරලා අහුම්කන් දීලා පොඩ්ඩක් බලන්න ඕන මේ මාර්ගයේ කෙලවර කොහාටද වැටෙන්නේ. මේ මාර්ගයේ කෙලවර අශේෂ විරාග නිරෝධෝ කියන தത്വයට පත් වෙනවද? සියලුම දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියනා වූ සියලුම ධර්මතා නිරෝධ වන ස්ථානයකට මේ ගමන කෙලවර වෙනවද කියලා හරියට තේරුම් ගත්තනම් අන්න ඒ ඇයිට නිවන් දකින්න පුළුවන්. ඉතින් ඒක තේරුම් ගන්න මේ ලෞකික ලෝකය තුළ සිටියත් සසර යම් කිසි පාරමිතා බලයක් තියෙන කෙනෙක් වුණොත් එයාට තේරුම් ගන්න පුළුවන්. එහෙම නැති අයට ඉතින් ටික කාලයක් වෙහෙස වෙලා මහන්සි වෙලා විවිධ භාවනාවල් වර්ග කරලා ඒ භාවනාවල් එක්කම හැලහැප්පීම් ජීවිතේ ගෙවලා උන්න කාලයකදී අවබෝධ කරගන්නවා හරි දේ මොකක්ද කියලා. ඉතින් විවිධ තත්ත්වවල තමයි දැන් අපි උනත් ඒ සත්‍ය අවබෝධය කරගත්තේ හැම භාවනා ක්‍රමයක්ම මේ කරලා අවබෝධ කරගෙන. අතන හරි කියලා හිතුනහම එතන භාවනා කරනවා, තව තැනක හරි කිව්වා මෙතනත් භාවනා කරනවා, මෙතනත් භාවනා කරනවා. ඉතින් ඒවයි කිහිල්ල ගිහිල්ල ගිහිල්ල ඒවයි කෙලවරේ තියෙන ස්වභාවය තේරුම් අරගෙන අවසානෙට හරි කාරණාව හමු වුණාම ඒ කාරණා ප්‍රත්‍යක්ෂ කරලා අවබෝධ කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ අවබෝධය හැබැයි ඉතින් මම කරගන්න අවබෝධයක් නෙමෙයි, මට වුණ අවබෝධයක් නෙමෙයි, මගේ අවබෝධයක් නෙමෙයි ඒක. ඒක ලෝකයට අයිති අවබෝධයක්. ලෝකය කියලා කියන්නේ ස්වභාව ධර්මයනේ. ස්වභාව ධර්මයේ අවබෝධයකට පාත්‍ර වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන් ලබාගත් දෙයක් නෙමෙයි. තමන් ලබා ගත්තයි කියලා කියන්න බෑ. මේ මට මේ සෝවාන් තියෙනවා, මට සකදාගාමී තියෙනවා කියලා කෙනෙක් කිව්වොත් ඒක වැරදි. තමා කියන මට්ටමින් ඉවත් වීමම තමයි මාර්ගඵල කියලා කියන්නේ. එහෙම නැතුව තමා කියලා සංඥාවක් ඇති කර ගැනීම, සංකල්පයක් ඇති කර ගැනීම නෙමෙයි. ඒ නිසා මට මාර්ගඵල අවබෝධ වෙන්නේ නැහැ, අවබෝධ වෙලත් නැහැ. ඒ නිසා ඔය ඇත්තන්ටත් කවදාවත් මාර්ගඵල අවබෝධ වෙන්නේ නැහැ. ඔයත් තුලින් ඉවත් වුණොත් ඔයත්න්ට මාර්ගඵල අවබෝධ කරගන්නට පුළුවන්. ඒ නිසා කෙනෙක් හිතනවා නම් මේ මම නිවන් දකින්න ඕන කියලා කවදාවත් නිවන් දකින්න බෑ. මම නැති කර ගැනීමම තමයි නිවන් දැකීම කියලා කියන්නේ. ඉතින් ওই කරුණවල මේ අසීමාන්තික ගැඹුරක් තියෙන වචන ඕවා. ඒක සරල වචන නෙමෙයි. ඕවා ගැන මේ දහස් වාරයක් හිතලා බලන්නට කරුණු කාරණා තියෙන වචන. ඉතින් යොවනි වචන උපයෝගී කරගෙන එදා හිටපු කුල පුත්‍රයෝ, කුල දරුවෝ, බ්‍රාහ්මණයෝ, උපාසික උපාසිකාවෝ නිවන් ධර්මයේ දැක්කා, තේරුම් ගත්තා. ඉතින් අද ඒවා තේරුම් ගන්න නැහැ, නිකන් ඉගෙනගෙන මොනෝදෝ කියව කියව කට්ටියත් එක්කම හොහේ රෑන යනවා, ගිහිල්ලා අනිත් ආගමක් හැටියෙදම බුදුදහමත් අදහලා බෞද්ධයෝ කියලා නාමය දරාගෙන ඉතින් මැරිලා මේ පරලෝ යනවා. ඉතින් කිසිදු විශේෂත්වයකට පාත්‍ර වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි නුවණ මදිගමත් උත්සාහ නොකිරීමත්. අනිත් එක තමයි නියම විදියට ශ්‍රී සද්ධර්මයේ ඇසීමට අවස්ථාව බොහෝ දිනාට නොලැබීමත්. ලැබුණත් ඒ ඇත්තන්ට විවිධ මාර බාධක එනවා. විවිධ මාර බාධක එනවා. එක එක අයට එක එක දේවල් නිසා, එක එක කරුණු කාරණා නිසා ධර්මයේ සැකය, පුජ්‍යලයා ගැන සැකය, දේශනාවේ පිළිබඳව සැකය කියන කරුණු කාරණා හොයලා මේ තේරෙන දැන් තමන්ගේ වැඩේ කරගන්න එන පිරිසට නම් ඒවන් අවබෝධ කරගන්න පුළුවන්. එහෙම නැතුව ඇවිල්ලා අනුන්ගේ ප්‍රශ්න ගැනයි අතන මෙතන තියෙන ප්‍රශ්න ගැනයි මේ කල්පනා කරමින් ඉන්න අයට නම් නිවන් අවබෝධ කරගන්න බෑ. තමාගේ ප්‍රශ්නේ, තමාගේ ගැටලුව ලියා ගන්න එන කෙනෙකුට පමණක් නිවන් දැකීමේ හැකියාව තියෙනවා. එතකොට නිතරම තමා දිහා බලන්න ඕන. මම නිතරම හිස් කරගන්න, අඩු කරගන්න තියෙන කාරණේ මොකද්ද කියලා. කුඹුරක් සුද්ධ කරන මිනිස්සෙක් වගේ සුද්ධ කළපු නියරවල් ටික දකින්නවා වගේම සුද්ධ කළ නැති හදා ගන්නට තියෙන නියරවල් ටික දකින්නට ඕන. ඒ වගේම ඔබේ ජීවිතේ නිතරම අඩුව පාඩුව Tamanට පේන්න ඕන. ඒ අඩුව පාඩුව නිවැරදි කරගන්නේ කෙසේද කියලා හැමතිස්සෙම වීර්යය කරන්න ඕන. ඒ වීර්යය කිරීම තුළ තමයි ඔබට පුළුවන්කම ලැබෙන්නේ ඔබේ ජීවිතයේ ඒ අදාළ නිර්වාණ ගුණේ හැටියට, නිවනසේ නිර්වාණයේ හැටියට ඔබට හදා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ තියෙන රාජායතනය හදා ගන්න ඕන. දැනට තියෙන මාර්යාගේ ආයතනය මාරායතනෙ ඉවත් කළා. රාජායතනය කියලා කියන්නේ බුද්ධ රාජ්‍යය. සස්සතියේදී අපිට හමු වෙන ඒ රාජායතනය ගෘහය, රාජ්‍ය ගෘහය කියලා කියන්නේ බුදුගේ බුදු කුටිය. එතකොට තමන්ගේ හිතේ තුල බුදු කුටිය හදා ගන්න පුළුවන්. තමන්ගේ හිතේ බුදු කුටිය හදා ගන්න ඕන. දැනට තියෙන්නේ බුදු කුටිය නෙමෙයි, මායාවේ කුටිය. මායාවේ කුටිය කියලා කියන්නේ මරණ ධර්මතා ටිකක්, මරණ සංකල්ප ටිකක්, මැරෙන දෘෂ්ටි ටිකක්, මැරෙන වචන ටිකක්, වෙනස් වෙන වචන ටිකක්, අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය ලෝකේ පවතිද්දී නিত্য සුඛ ආත්ම කරගත්ත මාර ගෘහය තියෙන්නේ. ඉතින් ඒකට මායාවේ ගෘහය ඒ ගසට වෙලා, ඒ සෙවණට වෙලා ඉන්නේ නැතුව තමන් එන්න ඕන නিত্য සුඛ ආත්ම කියන ලක්ෂණයන් වලින් මිදිලා අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ලක්ෂණ තුනට. ඒ කියන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන්නේ හැඟීමක් නෙමෙයි. අපි අය එකපාරට හිතන්නේ අර දුකයි කියලා කියන්නේ අර ඉකි ගහ ගහ හොටු පෙර පෙර අඬන එකටයි කියලා. ඒකට නෙමෙයි මේ දුකයි කියලා කියන්නේ, ඒකට නෙමෙයි ගැටලුව. ඒක තමයි දුක. දුක කියලා කියන්නේ ගැටලුව. ඒක ඒකට පාවිච්චි කරපු වචනයක් මිසක් ඊට පස්සේ මේ අනිත්‍යය කියන්නේ අල්ලා නොගෙන ආත්ම කරගන්නවා කියන්නේ ඒකට අර අල්ලා ගන්නවා, බදා ගන්නවා, ලියාපදිංචි කරගන්නවා කියන එක. ඉතින් ඒ නිසා අනාත්මයි කියලා කියන්නේ ඒවා අල්ලා ගන්න, බදා ගන්න, ඒක මේ එකතු කරගන්න, කර තියා ගන්න කියන එකයි අනාත්මයි කියලා කියන්නේ. ඒ නිසා යමක් ගැටලුවක් නම් මේ ගැටලුව ගැටලුව විදියට දැකලා ඒ කියන්නේ යමකට පෑහෙන්නේ නැතුව, බද්ධ වෙන්නේ නැතුව පවත් ගන්න පුළුවන් නම් එයා දුක දකින්න කෙනෙක් හැම දෙයක් තුන. අනිත්‍යතාවයේ දකින්න කෙනෙක් වෙන්න ඕන. අනාත්මතාවයේ දකින්න කෙනෙක් වෙන්න ඕන. එතකොට කෙනෙක් අනිත්‍යතාවයේ, දුක්ඛතාවයේ, අනාත්මතාවයේ වැඩ ඉන්නවා නම්, ජීවත් වෙනවා නම් ඒ ඇත්තන්ට පුළුවන්කම තියෙනවා නිවිහැන හිල්ල ජීවත් වෙන්න. ওই ප්‍රශ්න ගැටළු ඔක්කොම පහළ වෙන්නේ නিত্য සුඛ ආත්ම කියනා වූ සංකල්පය තුළ ජීවත් වීම නිසා. අපි ටික වෙලාවක් මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය තුළ වැඩ ඉඳිමු. නিত্য සුඛ ආත්ම කරගන්න නැතුව තමන්ගේ සිත, කය, වචනේ කියන තුන් දොරම. ඒ වගේම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ මන කියන මේ සියලුම ධර්මතා නিত্যයි සුඛයි ආත්මයි කියන පැත්තේ නැතුව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන පැත්තට වෙලා තමන්ගේ සිත පිහිටුවාගෙන, තමන්ගේ ඥානය පිහිටුවාගෙන, තමන්ගේ ජීවිතය පිහිටුවාගෙන සුළු මොහොතක් භාවනාත්මකව රැඳිලා බලමු. විනාඩි 5ක් විතර මේ කියපු සියලුම ධර්ම කරුණුත්, මීට පෙර දේශනා කරන ලද ධර්ම කරුණුත් උපයෝගී කරගෙන මේ දහම් මණ්ඩපය හදාගෙන මේ දහම් මණ්ඩපය තුල වැඩ ඉන්න ටික වෙලාවක් භාවනාත්මකව මේ ධර්ම මනසිකාරයේ යෙදෙන්න. සාමින් වහන්ස මොකද්ද කියන්නේ කියලා තේරෙනවා. මොකක් ගැනද කියන්නේ? තේරෙනවා තේරෙනවා කියන්නේ නැත්තන් නැහැ කියන්නේ. ඈ මොකක් ගැනද කියන්නේ? නිවර්තයන් මාර්ගේ නිවන කියන එක කියලා හෙකුත් නැහැ. නිවනට යන මාර්ගයකුත් නැහැ. මේ දෙකම වැරදි. මම මේ දෙකම කියන්නේ නිවන කියලා හේකුත් නැහැ, නිවනට යන මාර්ගයකුත් නැහැ. ඒ දෙකම වැරදි නේද? එතකොට මම කියන දේ තේරලා නැහැ. තේරලා නැහැ. එතකොට තේරෙන්නේ නැහැ නේ? හැවතන තේරෙන දෙයක් කියන්න. තේරෙන දෙයක් හැටියට නම් කියලා දෙන්න පුළුවන්. හුස්ම ගන්නකොට 1යි, පාල්ට හැරෙනකොට 2යි. තේරෙන්නේ නේ ඒක? හොඳට ඒක තේරෙනවා ඈ. ආස්වාස කරනවා, ප්‍රාස්වාස කරනවා. තේරෙනවා නේ? ඒක තේරෙනවා. ඒ නාහේ ඇවිල්ලා හැපෙනවනේ හුස් ගාලා නේද? උලම් පාන් දැනනවානේ. ඒක තේරෙනවා. ඒක වම දකුණ කියලා මෙනෙහි කරගෙන ඉස්සරහට ඇවිදගෙන යනවා. තේරෙනවා නේද ඒක? අයි පොඩි කාලේ වම දකුණ කරලා පුරුදු වෙන ඉස්කෝලේදී. එහෙනම් ඒක ටක් ගාලා තේරෙනවා. වම දකුණ වම කියලා. මමයි දකුණයි දන්නේ නැති ඒක. දකුණු පැත්ත කියන්නේ බත් කන අද පැත්ත, අනිත් පැත්ත වම පැත්ත. ඒක හොයා ගන්න පුළුවන් නේ? ඈ දැන් ඩ්‍රයිවර්ලට එහෙම සමහරලාට එක පාට දකුණට හරවන්න කිව්වට තේරෙන්නේ නැහැ මේ පැත්තටද කියලා තහනවා. ඉතින් ඒ නිසා මේ බත් කන අත පැත්තට හරවන්න ගිහුවාම තමයි ටග් ගන්න තේරෙන්නේ. මතක් වෙන්නේ. ඒ වගේ එක අර සංඥාව ගියපු විදිහට තමයි. ඒ වගේ ඊළඟට ඉතින් අර නේද? ඒ වගේ නොයෙකුත් භාවනාවල් නම් තේරෙනවා. ඒ තාම සරල දේවල් තමයි මේ දේවල්. ඒ වයින් යම්කිසි අර මුඛාකත්ම දන්නේ නැති ඉතින් ලෝක බුද්ධියක් උදාර්ශනික මට්ටමක් නැති කෙනෙකුට ඇත්තටම මේ භාවනා ක්‍රම යොදා දෙන්නම ඕන. එවැනි අභ්‍යාසයන් තුලින් අපි ප්‍රගුණ වෙච්ච නිසා තමයි අර ගැඹුරු දෙයක් අපිට ග්‍රහණය කරගන්න පුළුවන්කම තිබුණේ. ඉතින් අපි කවමදාකවත් අපි ගියපු මොන්ටිසෝරියට බහින්න හොඳ නැහැ. නේද? අපි මොන්ටිසෝරියට ගිහ බොහෝම සරල දෙයක් තමයි එදා කියලා දුන්නේ නේ. පොඩි පොඩි ලී කෑලි එකතු කරලා, අකුරු කෑලි එකතු කරලා නේ. ආයන්න ආයන්න නේ. කොහොම කියලා දුන්නා. ඉතින් ඒකට අපි දොස් කියන්න හොඳ නැහැ. ඉතින් මේ ඇත්ත ලදුරු පාසල් ගියපු අය කියලා මං හිතනවා. ඒ නිසා තමයි මේ ගැඹුරු දෙයක් කියන්නේ. ලදුරු පාසල් ගිහිල්ලා නැත්නම් ඉතින් මේක වැඩන්නේ ආයි ලදුරු පාසල් යවන්න වෙනවා. ගිහිල්ලා මේ එන්න කියන්න වෙනවා. කියන්නේ මේ ධර්මයේ ලදුරු පාසල් ගිහිල්ලා තියෙනවා. ටිකක් දහමත් එක්ක ගැටිලා යම්කිසි බුද්ධියක් තියෙනවයි කියලා හිතන නිසා තමයි මේ ගැඹුරු දෙයක් කියන්නේ. ඒක තමයි තේරුම. මේව හරි ගැඹුරුයි. ওই ගැඹුරු නිසාම තමයි ඕක සමහර අයට තේරෙන්නේ. තේරෙන්නේ නැති වෙච්ච ගමන් එක එක දේවල් තමයි. ඒක ගැටලු තමයි ඇති වෙන්නේ. අපි අර්ථවත් කරන දේ නෙමෙයි ඒගොල්ලන්ට අර්ථවත් හැටියට තේරෙන්නේ. දැන් මම කියුවා නිවන් මගකුත් නැහැ, නිවන කියලා හේකුත් නැහැ කියලා. සම්පූර්ණ මේක හරියට මේ හාමුදුරු කට්ටියකට හවුන නම් එහෙම කෙලින්ම එනෝ පෙළපාලියා. ඇයි මේ යෝධයා කියනවා මෙන්න නිවනකුත් නැහැලු, නිවන් මගකුත් නැහැ කියලා. පෙළපාලියක් කරනවා වහාම නිරපන්න කියලා. හේතු මොකන්ද ඒකේ අරුත කියලා දන්නේ නැහැ. නිවන තියෙන්නේ එතන. නිවන තියෙන්නේ එතන. ඒක තේරුම් ගන්න හයියක් නැහැ. තේරුන්නේ. එතකොට හිතන්නේ මේ විකෘති කරනවා. විකෘතියක් කියලා. මේ මේක ආර්ය වතුන්ගේ භාෂාව කියලා කියන්නේ වෙනම භාෂාවක්. කොහෙද යන්නේ? දන්නේ නෑ. පේශකාරී දිනේකින් හවු ප්‍රශ්නේ මම සරලව ගත්තේ. කොහෙද යන්නේ? දන්නේ නෑ. දන්නවද? කොහේ ඉඳලා දෙන්නේ? දන්නේ නෑ ස්වාමීනි. දන්නේ නැද්ද? දන්නවද ස්වාමීනි? දන්නවද? දන්නේ නෑ ස්වාමීනි. එතකොට මේ පේචකාරයේ දිහනේ දන්නවා කියන ගුණෙත් නෙමෙයි ඉන්නේ, නොදන්නවා කියන ගුණෙත් නෙමෙයි ඉන්නේ. ඒ හරි ගැඹුරු කාරණයක්. ඔබ නවතින්න මන් අතර වෙලා ඉන්නේ. ඔබ නතර වෙන්න මන් අතර වෙලා ඉන්නේ. ඉතින් මුලින් හිතුවා මේ ශ්‍රමණය බොරු කියනවා කියලා. පස්සේ ගැන කල්පනා කරලා බැලුවාම ඇත්ත, මම දුවනවා. නැව ඇත්තොත් කඩුව අමෝරාගෙන දුවන එක තමයි කරන්නේ. එක එක්කෙනා අරමුණු ඔස්සේ කඩුව අමෝරාගෙන අරමුණ ලබා ගැනීම සඳහා, අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා, සාර්ථක කර ගැනීම සඳහා දුවනෝ. සියලුම මිනිස්සු අඟුලි මාලලා. සමහර ඇත්තටම ඇඟිලි කපා ගන්නවා. ඇඟිලි කැපුවේ නැති වුණත් නොයෙකුත් දේවල් නේද ලබා ගැනීම සඳහා දුවගෙන දුවගෙන යනවා. ඉතින් ඔය අඟුලි මාලකම නිදහස් වෙන්න කඩුව බිම දාන්න. කඩුව කියලා කියන්නේ මොකද? තණ්හාව, තෘෂ්ණාව. කොහොමද තණ්හාව තෘෂ්ණාව විමදන්නේ? හරි, ඔබ ළඟ තියෙන තෘෂ්ණාව බිම දැම්මොත්, නැති කළොත් ඔබ මොන වගේ කෙනෙක් වේද? අනේ හොඳ ප්‍රශ්නයක් නේ. බුද්ධයට අරගෙන ඔබ හැම කෙනෙක්ම කියන්න ඔබට තේරෙන පමණින් ඔබේ ළඟ තියෙන තණ්හාව තෘෂ්ණාව ඔබ බිම දැම්මොත් ඔබ මොන වගේ කෙනෙක් වේද බලන උත්තරයක් දෙන්න තේරෙන මට්ටමේ. මම කියන්නේ ඉස්සරහයි කියන්න බලන්න. තමහා ළඟ තියෙන තණ්හාව තමයි බිම දැම්මොත් තණ්හාව නැමැති කඩුව තම මොන වගේ කෙනෙක් වේද? හා? කිසි ඔය මැනිට් කියන්න බලන්න. ඔය මැනිට් කිය. කෙනෙක් නැති වෙනවා. නාට්‍ය මොකද කියන්නේ? අනිත් නැලුර කිය. හා? නැති වෙයි තණ්හාව නැතිනො තනිත් මෑනියුත් කියන්න බල. හා? ජීවිනේ. ජීවිතනේ. දැන් ශූන්‍යවාදී වගේ ඉන්නේ හැමෝම. නැහැ හැමෝත් නැහැ. හැමෝත් නැහැ. කිසිවක් නැහැ. මමත් නැහැ. ඔය මමත් නැහැ කියලා කියන්නේ මම්මමනේ. මම නැහැ කියලා කියන්නේ වෙන කවුරුත් නෙවෙයි මමමයි. ඈ මම නැහැ කියලා කියනවා මමමයි. ඕලොරා කරෙන් දැනේ කියනවනේ නේද? හරේ අලු. ඇඟ පුරාම අලු ගාගෙන දෙනවා. කොහෙද මම? ඒ වගේ මමම කියනවා මමෙක් නෑ. අර බොරු කියන මිනිස්සු කියනවා වගේ මම බොරු කියන්නේ නෑ කියලා කියන්නේ. ඒ ලොකුම බොරුව හෙළුවාම ජෙල කිව්වලු. ලොකුම බොරුව කියන්න කිව්වාම එක එක බොරු කිව්වලු. එයා එක පුජ්‍යලෙක් කිව්වලු මං කවදාවත් බොරු කියන්නේ නෑ කියලා. ඒකලු ලොකුම බොරු හැටියට තෝරගත්තේ. ඔව්. එන අනිත් එක එකනා කිව්වලු අපේ තාත්තා ඇමරිකාවේ ජනාධිපති කිව්වලු එහෙමම කියලා තියෙනවා. අපේ තාත්තා තමයි මේ ඉර පායවන්නේ ඒ වගේ කියලා තිබුණා දෙන බොරුනේ. ඉතින් මෙයා කිව්වලු මං නම් කවදාවත් බොරු කියන්නේ නැහැ කියලා. ඉතින් ඒක තමයි ලොකුම බොරුව බවට පත් වුනේ. එතකොට තමාගේ මමත්වය තමන්ට දැනෙනවද? දැනනවද? හා? දැනට දැනනවනේ. ඔව්, අන්න ඒක දැනනවා නම් ඒක දැනගන්න ඕන. හොඳයි, තමන්ගේ මමත්වයේ තමන්ට මොන වගේ දනවන්නේ? නෑ, ඈත් වෙන්න උවමනාව තියෙනක ඇත්ත. මං අහන්නේ තමන්ගේ මමත්වයේ තමන්ට දැනෙන්නේ මොන වගේ ස්වරූපයකින්ද? නියම දැනට යන්න ඕන එක ඇත්ත, මං අහන්නේ ඒක නෙමෙයි. තමන්ගේ මමත්වයේ තමන්ට දැනෙන්නේ මොන වගේද කියලා අහන්නේ. මාන්තයට දැනෙන්නේ කොහොමද තමන්ගේ මමත්වයේ? තව බැඳිලා ඈ, ආයාසයක් වගේ, තව බරක් වගේ. අනිත් අයට කඩුවිත්තක් වගේ දැනෙන්නේ නැද්ද? ගැටලු සහගත දෙයක්, ප්‍රශ්නයක් වගේ ඈ. කරත් ඇත්තටම මේ උපමා කරලා තියෙන කරත්තයක් වගේ, මමත්තේ කරත්තයක් වගේ. ඒක ඇදගෙන යන ගුණා ඔය පුජ්‍යලයා. ඒ පුජ්‍යලයා මමත්වයේ නැමැති කරත්තේ බැඳගෙන ඇදගෙන යනකොට මොකද වෙන්නේ? කරතුවා ඇඟට, මුළු ඇඟට, කකුල් හතරට ඔක්කොටම හරිම පීඩාවක්, වේසක්, මල්ලක් හිසමත තබාගත්ත පුජ්‍යලයෙක් වගේ බරක්, ලොකු වේසක්, ලොකු ආයාසයක් එතන තියෙනවා. ඒ තමන්ට දැනනවද තමන් බරක් අදින කෙනෙක් කියලා? ඈ, ඒ කරත්තේ උඩ කොච්චර මලු තියෙනවද කියලා බලන්න. සමහර අයට කරත්තේ ඇදගන්න බෑ, ඒ තරමට කරත්තේ පිළිල බඩු. සමහර අය හති දාගෙන, සමහර අය ඉතින් පල්ලම් කියලා හිතාගෙන හොඳට පුරව ගන්න, කඳු අහුවෙච්ච ගමන් තමයි ඇදගන්න බැරි. දැයදින කඳු වල කට්ටියක එකතු වෙලා තල්ලු කරන කරත්ත දැකලා නැද්ද? කඳුව දින්න බෑ, අල්ලපු අයටත් අඬ ගන්න එනවා, තමගේ කරත්තේ දගන්න නේද? ඒ වගේ එක එක්කෙනා එක එක විදිහට මේ කරත්ත පුරවගෙන තියෙන්නේ. දැන් බලන්න තමන්ගේ කරත්තේ කොච්චර දේවල් තියෙනවද කියලා බලන්න. කවුද ඉන්නේ කියලා බලන්න කරත්තේ පුජ්‍යලේ වශයෙන්. පුජ්‍යලේ වශයෙන් කරත්තේ කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න, හැල්ල බලන්න. බඩු භාණ්ඩ වශයෙන් කොච්චර ඉඩකඩම් දේවල, වලනු මාළු, ඒ කනකන ඉත්තන් කොච්චර තියෙනවද කියලා බලන්න. බඩු භාණ්ඩ වශයෙන් පුජ්‍යලේ වශයෙන් කොච්චර ඉන්නවද කියලා බලන්න. හැරිලා බැලුවම Tamanට පේනවා. එතකොට ගොංකම තියෙන ගමන් හැමදාමත් කරත්ත අදින්න වෙනවා. ඉතින් ඉස්සල්ලාම ගුණා කල්පනා කරන්න ඕන මේකෙන් නිදහස් වෙන්න මම මිනිස්සෙක් වෙන්න ඕන කියලා. ගොංකමෙන් නිදහස් වෙලා මිනිස්සෙක් වෙන්න ඕන, මනස උසස් කරගන්න ඕන. එතකොට උපාදානස්කන්ධයේ තියෙන හැම කෙනෙක්ම ගොනික්. ඉතින් පස්සේ යන්නේ නැහැ. එනකොට පස්සේ යන්නේ නැහැ. උපාදානස්කන්ධයේ තියෙන ඕනම කෙනෙක් ගොනික් තමයි. ඇයි මරක් ඇදගෙන යන කෙනෙක්? ඉතර හරිනම් නෑ, හිතර දැනෙන එක එහෙම කිව්වහම නේ, දැනෙන විදිය නම් හොඳ නෑ. හිතර දැනෙන විදිය හොඳ නෑ. ගොනෙක් කිව්වහම කාට ඉතින් හොඳ යහපතක් දැනෙන්නේ කොහොමද නේ? එහෙනම් ඉතින් අපි කියමු කරත් ඇදගෙන යන මාස දෙවියෙක් කියලා. ඈ, දෙවියෙක් කියන්න බෑ උට, ගොනෙක් කියලා නේ උට කියන්නේ. ගොඩක් ඇදගෙන යන කෙනා ඈ ඇත්ත ස්වරූපේ පිළිගන්න එක හොඳයි. ඇත්ත ස්වරූපේ පිළිගන්න එක හොඳයි. එතකොට ඒක වේදනාවක් තිබුණත් ඒක නේද ඇත්ත කියලා තමයි තේරුම් ගන්න. ඒක තමයි හොඳ. ඒක තමයි හොඳ. එහෙමනම් තමන් ඒ தත්ත්වය තමන් හරියට තේරුම් කරගන්නවා කියලා කියන්නේ ඒකම තමයි දුක්ඛ සත්‍ය තේරුම් කරගන්නවා කියන්නේ. තමන්ගේ ඒ ගොංකමනේ, ගොංකම තේරුම් ගන්නවා. තමන්ගේ ගොංකම තේරුම් කරගන්නවා තමන් මෙන්න මම මෙච්චර බරක් අදින කෙනෙක්, මම මෙන්න මේ වගේ தත්ත්වයක තමයි ඉන්නේ. ඒකට කල්පනා කරලා බලන්න මට ඇති ප්‍රයෝජනේ මොකද්ද? ඔය කරත්තේ ගෙනියන එක බඩුවක්වත් ඒ ගුණා කන්නේ නැහනේ. ඔක්කොම අඳින්නේ අනුන්ගේ බඩු. ගුණා කන්නේ ඔය නතර කරපු තැනක පහල දින තරකොල ටික. කාත් තියෙන එකක් අද උනා කන්න. ඉතින් ඔය ඇත්තන්ගේ උපාදාන ස්කන්ධේ තියෙන ඒවත් ඇත්තටම ඔගොල්ලොන්ට කන්න නෙමෙයි, ඔය කන්න බැරි ඒවා. gadol bitti කන්න පුළුවන්ද? කන්න බෑ. ඊළඟට කන්න පුළුවන්ද? කන්න බෑ. රන්දිදි මුදුමෙනින් මාලා දිමුනම කන්න පුළුවන්ද? පුජ්‍යලේ වුණත් කන්න බෑනේ. එහෙමත් කන්න. ඉතින් එකක්වත් තමන්ට ප්‍රයෝජනයක් ඇති දෙයක් නෙමෙයි. පොඩින්ම කියතෝ තමන්ගේ ශරීරවත් තමන්ට නැති කොටනේ. එතකොට ඒ නිසා කල්පනා කරලා තමන්ම තමන්ගේ කරත්තෙන් නිදහස් වෙන්න බලන්න ඕන. හෙවණැල්ල විතරක් අරගෙන යන මිනිස්සෙක් වෙන්න ඕන. ඡායාව අනපායිනි හෙවණැල්ල පස්සෙන් එනවා වගේ තමයි දැනෙන්නේ. ඒ මුල් ගාථා දෙකේම තියෙන ගැඹුර ගාථා දෙකම දන්නවනේ. කොහොමද කියන්නේ? මනෝ පුබ්බංගම ධම්මා මනසාචේ බදුට්ඨේන තතෝනම් චක්ඛං වවහත තතෝනම් සුඛමන් වේති ඡායාව අනපායිනි භාසතිවා කරෝතිවා. තමන් කරන සාගතා කර කියන වාසතිවා කරෝතිවා ක්‍රියාව. එතකොට ක්‍රියාකාරකමින් නිදහස් වෙච්ච වචනේ ක්‍රියාවෙන් හා කාය ක්‍රියාවෙන් නිදහස් වෙච්ච කෙනෙක් තමයි බුදු කෙනෙක් කියලා කියන්නේ. බුදු කෙනෙක් කතා කරන්නේත් නැහැ, ක්‍රියා කරන්නේත් නැහැ. අපි දැනගත්තර ඔය කතා කරන ක්‍රියා කරන බුදුහාමුදුරු නෙමේ පරමාර්ථ බුදුහාමුදුරු. ක්‍රියා කරන්නෙත් නැති කතා කරන්නෙත් නැති බුදු කෙනෙක්. අපි භෞතික කාය ගැනනේ බුදුහාමුදුරු ගැන කතා කරන්නේ නේ. භෞතික උප්පත්තිය, භෞතික බුද්ධත්වය, භෞතික පිරුණුවම් පෑමනේ. ඇයි පරමාර්ථ ධර්ම කාය පිළිබඳව කතා නොකරන්නේ? ධර්ම කාය පිළිබඳවයි කතා කළ යුත්තේ. එහෙමනම් බුදු කෙනෙක් උපතේ සිට බුදු කෙනෙක්ගේ පිරිනුවම් පෑම දක්වාම කිසිම දෙයක් කතා කරේ නෑ බුදු කෙනෙක්. කතාවෙන් වැළකී සිටියා, කතාවෙන් ඉවත් වුණා. නමුත් කතා කරනවා වගේ පෙනුණා. ඒ කතා කළේ මිනිස්සුන්ගේ කතාව නතර කරන්න. ක්‍රියා කරනවා වගේ පෙනුණා මිනිස්සුන්ට. මේ කර්මකාරකෙන් නිදහස් වෙන්න තමයි මේ පයින් වැඩම කළේ. එතකොට ක්‍රියා නොකරන කෙනෙක්, කතා නොකරන කෙනෙක්. ඒ බුදුහාමුදුරු පේන්නේ නැහැ. ඒ ක්‍රියා නොකරන සහ කතා නොකරන බුදුහාමුදුරු පේන්නේ නැහැ ඔයත්තන්ට. ඒක පේන්නේ ආර්යවතුන්ට. ඔයත්තන්ට පේන්නේ කතා කරන බුදුහාමුදුරු කෙනෙක්, ක්‍රියා කරන බුදුහාමුදුරු. දැන් බුදුන් දැක නිවන් දකින්න කියලා සමහර අය පතන්නේ අර ක්‍රියා සහ කතා කරන බුදුහාමුදුරු. දරස් විහිදගෙන මල් උඩ බොහොම ප්‍රසන්න රූපයකින් ඉන්න, ප්‍රසන්න හඬකින් ඉන්න කෙනෙක් තමයි බලාපොරොත්තු වෙන්නේ. නිකං හරි බුදුහාමුදුරු හරි කායික ස්වභාවයෙන් ඒ කාලෙට කළු වෙලා හිටියොත් එහෙම හරි ප්‍රශ්නයක් එන්නේ. කෝවනේ අපි ගෞතම බුදුහාමුදුරන්ගේ කාලේ මතක් කරේ මේ ඉන්න බුදුහාමුදුරු මේම ලස්සනයි කියලා. කෝ ලස්සන නෑ නේ කියයි. එතකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක් ළඟ මේ ළඟ දෙපා මුලම වාඩිලා හිටියත්, දෙපා දෙක සෝද හිටියත් බුදු කෙනෙක් දකින්න පුළුවන්ද? බෑ, බුදු කෙනෙක් දකින්න බෑ. එහෙම දකින්න බෑ. ඉතින් කොච්චර බුදුරජාණන් වහන්සේ ඔය ගමන් බිමන් වැඩම කරද්දී බුදුහාමුදුරු පහු කරගෙන එහෙට මෙහෙට මිනිස්සු කොච්චර යන්නේ නැද්ද? මහා අගයක් තිබ්බනම් ඔක්කොම ටික නතර වෙන්නේ නැහැ. එහෙම නතර වුන්නේ නැහැනේ. ඉතින් ඔබ ඇහෙන් දකින්නද කැමති, ප්‍රඥාවෙන් දකින්නද කැමති බුදුහාමුදුරු? ප්‍රඥාවෙන් දකින්න බුදුහාමුදුරු අදත් පුළුවන්. ප්‍රඥාවෙන් දකින්න බුදුහාමුදුරු අදත් පුළුවන්. ඇහෙන් දකින්න බුදුහාමුදුරු තමයි අද දකින්නේ නැත්තේ. අද ප්‍රතිමා වහන්සේ තමයි දකින්නේ තියෙන්නේ. ඒකෙත් ඉතින් එක එක ප්‍රතිමාවල් එක එක විදිය ඇත්තම ස්වරූපෙ මොකක්ද කියලා හිතා ගන්න බෑනේ. තායිලන්තයක ස්වරූපයක්, බුරුමේ ස්වරූපයක්, ජපානයේ දව ස්වරූපයක්, චීනවල රවුල් ගස් දෙක තුනක් තියෙනවා, ලංකාවේ රැවුලක කපලා ඉන්නවා බුදුහාමුදුරුවන්ගේ නේද? ඈ සමහර රූප කාන්තා රූප වගේ හැඩයකට ගන්නවා ඈ එක එක ලක්ෂණ දීලා තියෙන ඉතින් සැබෑ ස්වරූපේ හිතා ගන්නත් බෑ ඉතින් බුදුහාමුදුරුවෝ මොන වගේද කියලා. ඉතින් සිත්තරු එක එක විදියට උත්සාහ කරනවා. මට හිතෙන විදියට නම් සමාධි පිළිම වහන්සේ වගේ වෙන්නේ නැති කියලා. සමාධි පිළිම වහන්සේ ඒක ගල් පිළිම වහන්සේ නමක් වුණාට ඒ මුහුණේ සියලුම දේවල් තියෙනවා නේද? හැම ස්වරූපයක්ම තියෙනවා. සතුට පෙන්නනෝ, සීදාව පෙන්නනෝ, මේ පෞරුෂත්වයේ පෙන්වනෝ, එඩිතරත්වයේ පෙන්නනෝ, නිර්භයත්වයේ පෙන්නනෝ, ඍජු භව පෙන්නනෝ, මධ්‍යස්ථ භව පෙන්නනෝ, ඔය ඔක්කොම කරුණු කාරණා සෞම්‍ය භව පෙන්නනෝ, ඒ ඔක්කොම දේවල් ඒ සමාධි පිළිමේ තියෙනවා. එක එක පැත්තට ගිහිල්ලා බලන්න. ඒක අර නහය තිබිච්ච එකම නෙමෙයි තියෙන්නේ, වෙන නහයක් තියලා තියෙන්නේ අර සිමෙන්තියේ. නහය ඇරිලානේ සුද්ධ විනාශ කරලා දාලා. ඇවිල්ලා මේක එක දෙමළ ආක්‍රමණ හිමේ තිබ්බා. ඒ වයින් අතීතේ අවුරුදු 500 ගාණක්ම අපි පුදුමාකාර විදිහේ වැළලිච්ච රටක් අපි. ඈ ඔව් විනාශ කරන්න ඇති. ඉතින් අර මේ විනාශ කරනවට පිටිපැත්තේ වලක දාලා වහලනේ තිබිලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ඒ මතු කරගෙන තියෙන්නේ. නැත්තම් විනාශ කරනවා. කොහොම විනාශ කළානේ? දැන් කෑලි කෑලි බවට පත් කළා. ගල් වලින් හදලා තියෙද්දිත් ඒ විනාශ කළා. ඒ භෞතිකයේ ඉතින් බුදුහාමුදුර අපි කොච්චර හදාගෙන හිටියත් ඒක වැඩක් නැහැ. ඒක කල්ලා බින්දලා දායකව දෙක හරි. ඒ නිසා ඔබ අර භෞතික බුදුහාමුදුරුවත් හදන්න, භෞතික දෙයකට ගරු කරන්න, වන්දනා කරන්න, බුදුහාමුදුරුව වෙනුවෙන් කියලා කණුවක් හිටවලා තිබ්බත් ඒ කණුවට හිස නමන්න, මලක් පහනම් පූජ කරන්න. ඒක චාලිත්‍ර ධර්ම. ඒවා කළ යුතු දේවල්. දැන් අම්මා තාත්තා නැති වුණයි කියලා ෆොටෝ එකක් හරි තියෙනකොට අපි ඒකට ගරු කරලා නේද සත්කාර කරනවා. ඒ චාලිත්‍ර ධර්ම. ඉතින් ෆොටෝ එකේ අම්මා තාත්තා ඉන්නවද කියලා තර්කයක් ගොඩ නැගුවොත් ෆොටෝ එකේ අම්මා තාත්තා නැහැ. අර ඒක මිනිස්සෙක් මගෙන් ඇහුවේ දවසක් මේ බුදුහාමුදුරන බුද්ධ පූජා තිබ්බහම බුදුහාමුදුරෝ දන් වළඳනවද කියලා මුස්ලිම් මිනිස්සෙක් කිව්වේ. පිළිම වහන්සේ බත් කන්නේ නැණි හාමුදුරනේ කිව්වා. මං කිව්වා ඔයා බත් කනවද කියලා. ඉරාන්න දෙයක් නැහනේ. පිළිම වහන්සේ බත් කන්නේ නැණි හාමුදුරනේ තිබ්බට කිව්වා. මං කිව්වා ඔයා බත් කනවද කියලා. ඇයිද කනවා කියලා. දැන් මං කිව්වා ෂුවර් නැති ඉඳ හැබැයි කියලා. ඉතින් යාන්න තේරෙන මට්ටමේ කියන්න සිද්ධ වෙනවා කන්න ඇති බව අපි දන්නවා කියලා නේද? ඈ හරි පුදුම දේවල්. ඒව චාලිත්‍ර ධර්ම. ප්‍රතිපත්ති පූජාවක්ම නෙමෙයි උද්දේශික පූජා. උද්දේශික පූජා. ප්‍රතිපත්ති කියලා කියන්නේ ඔව් පරමා අධ්‍යාත්මික ආමිස ආමිස උද්දේශික ආමිස පූජා. උදෙසා කරන පූජානේ. උද්දේශික පූජා කියන්නේ උදෙසා කරන පූජා. එතකොට දැන් මෙතෙන්දී අපි බුදුහාමුදුරු රහතන් වහන්සේලා අධ්‍යාත්මික වශයෙන් අඳුන ගන්නයි යන්නේ. අධ්‍යාත්මික බුදුරජාණන් වහන්සේ හඳුනා ගැනීම සඳහා විශේෂ ඥානයක්, බලයක්, ගුණයක් මේ ඇතුළත තියෙන්න ඕන. දෙන්න ඥාන දර්ශනය ගුණ වෙන්න ඕන. ඉතින් එවැනි ගුණයක් ඔය ඇතුළ ළඟ ගොනු වෙලා තියෙනවද, එවැනි ගුණයක් වැඩෙනවද නැද්ද කියන එක ඔය ඇත්තන්ට බාරයි. ඒ විශේෂ ඥානයෙන්, විශේෂ ගුණයෙන් බුදුහාමුදුරු දකින්න. එහෙම නැතුව ඔය ඇත්තන්ට මේ ධර්මය අපිට පැහැදිලිව චිත්‍රයකින්, එහෙම නැත්තම් එක වාක්‍ය කීපයකින් කියාපාන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමා තුළ තියෙනා වූ ශක්ති ගුණයත් ඒක රාශී වෙන තරමට තමයි මේ පුජ්‍යල ශක්තිය වර්ධනය වෙන්නේ. ඉතින් ඔය ඇත්තෝ නැගී සිටින ප්‍රමාණයට තමයි අපගින් වචන ඔය ඇත්තන්ට දායාදේ වෙන්නේ. දැන් අපි හිතමුකෝ ගුරුවරයෙක් ඉන්නවා 5 වසරටත්, 6 වසරටත්, 7 වසරටත්, 10 වසරටත්, 13 වසරටත් උගන්වන්න. ඒ ගුරුවරයා 5 වසරට ආවම එක විදියක්, 10 වසරට ගියාම තව විදියක්. ඇදලි හත වසරට ගියාම එක විදියක්. ඒක හොඳට දැකලා තියෙනවා. පාවතරට ආවම මෙහෙම හුලම් බයල බහපු ඩයර් එක වගේ බොහොම ශාම පොඩි ළමයිත් එක්ක කොහොම හිමින් කතා කරලා යට කියන. අරකට ගියාම ලොකු හඬක් කරන් ලොකු පෞරුෂයක් කරගෙන ලොකු ලොකු දේවල් කියලා අර ළමයින්ට උගන්වනවා. ඉතින් ඒ වගේ කියන්නේ ඉදිරියේ එන පිරිස අනුව තමයි ඉස්සරහා එන ගුරුවරයා හැද ගැහෙන්නේ. ඒ නිසා ඔය ඇත්තෝ තේරුම් ගන්න ඕන පහ අවසරද ඉන්නේ, හත අවසරද ඉන්න ඕන, දහය අවසරද ඉන්න ඕන කියලා. ඒක මම දැකලා තියෙනවා. මම තුල ඒ ශක්තිය ගොනු වෙන ආකාරය මම දැකලා තියෙනවා. ඒ පිරිස් ආවහම ඒ තලයන් වලට ඒ ශක්තිය මා තුල හැඩ ගැහෙන ආකාරය මම දැකලා තියෙනවා. ඒ ඉදිරියෙන් එන පිරිසගේ ලක්ෂණයට අනුව අපි හැඩ ගැහෙනවා. ඒ පිරිස තේරුම් අරගන්නේ නැතුව හරියන්නේ නැහැ. දැන් අපි ලොකු ධර්මයක් කිව්වොත් පහවසරේ ළමයට ඒ එයා බැනුම් අහලා තමයි එන්න වෙන්නේ. එහෙම අත්දැකීම් තියෙනවා. ඒ වගේම ඉහළම දර්ශනයක් තියෙන බුද්ධලෙකුට පහවසර ධර්මයක් කියලා හරියන්නේ නැහැ. ඔයත්තන්ට ඕන නම් මේ බණ ධර්ම මම පටිගත කරලා තියෙනවා. ඒව අහන්න පුළුවන්. මම නිවෙස් වලට ගියාම, ගම්මාන වලට ගියාම, ගොඩාක් වයසක එදා මේ පොඩි මේ එච්චර දහමක් දැනුමක් නැති සාමාන්‍ය කෙනෙකුට කියන ධර්ම, ඒ වගේම විශේෂ සාකච්ඡා සම්මන්ත්‍රණ වගේ දේවල් වලදී කියන දේවල් වෙනස්. එතකොට ඒ අතරින් තමන් තේරුම් කරගන්න ඕන තමන්ට උවමනා කරන දේ. රෙදි කඩයක් වුණාම රෙදි කඩේ විවිධ ඇඳුම් තියෙනවනේ. ඒක ගිහලා තමන්ට ගැළපෙන ඇඳුම තමයි තියෙන්නේ. නැත්තම් ඒ හාමුදුරුවෝ මේ ඇඳුමක් දීලා තියෙනවා, මේ ඇඳුමක් දීලා තියෙනවා, ඔක්කොම ඇඳුම් ගඳන් ගිහලා අඳගන්න හිටින් පටන් ගත්තොත් එහෙම අමාරේ වඳින්න බෑනේ හාමුදුරනේ. ඉතින් ඇත්ත පොඩි ළමයින්ට මහපු ඒවා ඒක. සමහර ඒවා අනේ අයියෝ මේක ලොකු වැඩි නෑ හඳුනේ. ඒක ඔයාට නෙමෙයි, ඔයාගේ දෙකක් විතර මහතෙක් කෙනෙකුට ආපු එකක් ඒක. එහෙම කරුණු තියෙනවා අපි ළඟ. දැන් ඒව තමයි ওই ප්‍රතික්ෂේපාරේ මේ වෙලා එන්නේ. ඉතින් අපි මොනව කරන්න එන මිනිස්සු දැනගන්න බෑ. ඇඟේ මිම්මට ඇඳුම තොරයි යන. ඒකත් අපිට තේරුම් ගන්න බෑ. මම ඔකට දවසක් මහත්තයෙකුට හොඳ උත්තරයක් දුන්නා. මහත්තයෝ බෙදලා දුන්නා අන ලකන්න දැනගන්න ඕන කියලා. හරි ඒකත් අපිට කරන්න බෑ. ඔයාගේ පදමට අපි බෙදලා දුන්නාම ඒකේ එළවලු මාළු පිටි ටික තියලා අනාගෙන කන්න දැනගන්න ඕන. ඉතින් ඒ මට්ටමවත් නැති කෙනෙකුට දහම කියන්නම බෑ. අර පදපරමය කියනවා වගේ පද පරමාර්ථය මේ දන්නේ නැති පදේ පරමාර්ථය හොයාගන්න බැරි පුදවිය බවට පත් වෙනවා. ඒ කියන්නේ කරුණක් කිව්වහම ඒ කරුණේ අරුත හොයාගෙන යන, ප්‍රවේශණය කරන, අරුත තේරුම් කරගන්න බුද්ධියක් තියෙනවා, ඥානයක් තියෙනවා. අපි නැවතත් විදර්ශනාවකටපත් කරනවා. මීට කලිනුත් කරපු විදර්ශනාවත් රැය දහවල ඉක්ම වූ තන ජීවිතය. රැය දහවල ඉක්ම වූ තන ජීවිතය මොන වගේ සැපක් සනීපයක් ජීවිතයක් කතාවක් මහ දුකක් සැපක් පවතිනවාද? ඔය ටික තමයි ප්‍රශ්නේ. ඈ රැය දහවල ඉක්ම වූ තන ජීවිතයේ මොන වගේ සැපත් දුකක් කතාබහක් ජීවිතයක් පවතිනවාද කියන එක තමයි ප්‍රශ්නේ. ඔය ප්‍රශ්නෙට අපි ධර්මානුකූල උත්තරයක්, ඒ ස්වභාවය දැනනවා නම් ඒ තුළ ජීවිතයක් අපි ටික වෙලාවක් විනාඩි කීපයක් අපේගේ බුද්ධියට මේ දේ ලබා දීලා අපි බුද්ධ සංවර්ධනය වෙන්න ඕන ලෝකෝත්තර පැත්තෙන්. ඒ ලෝකෝත්තර සංවර්ධනයේ උපකාරක වෙනවා මේ විදර්ශනාව. හොයනවා බලනවා මොකද්ද රැය දහවල ඉක්ම වූ තැන. හොඳට තේරුම් ගන්න. දැන් මේක භාවනා වශයෙන් වඩන්න තියෙන නිසා එවන් වූ ජීවිතයක ජීවිත ස්වභාවය මොකද්ද? කතාව මොකද්ද? පැවැත්ම මොකද්ද? දැනෙන්නේ නොදැනෙන්නේ මොනවද කියන එක අත්දකින්න උත්සාහ කරන විදර්ශනාත්මකව. දැන් ටික වෙලාවක් ඒ විදර්ශනාවේ දෙන්න, ධර්ම මානසිකාරයේ දෙන්න. සෝවාන් මාර්ගය කියලා කියන්නේ ඒ ශ්‍රීපාදට යන පාරට කියනවා ශ්‍රීපාද පාර ආත්ම පාර කියලා කියනවා. ඉතින් ඒ පාර දිගේ යනකොට කියනවා ඒ ශ්‍රීපාද පාර යනවා. ඒ පාරේ මුදුනටම ගියාට අපි කියනවා ශ්‍රීපාද පත්මෙට අපි පැමිණියා කියලා. එතකොට දුරු කරගන්න වැඩපිළිවෙලේ ඉන්න පිරිසට සෝවාන් මාර්ගයේ ඉන්න පිරිසක් කියලා කියනවා. ඒ නිසා මේ පිරිස ඒ ධර්මතාවයේ හොයාගෙන යන පිරිස නිසා ඔයත්තන්ට කියන්න පුළුවන් සෝවාන් මාර්ගයේ ඉන්න පිරිස. පිරිස. එසා ඒ මාර්ගයේ තමයි දැන් ඉන්නේ. සුවාන් මාර්ගයේ. ඉතින් සමහර පින්නතුන්ට එක් එක් ප්‍රමාණයට මෙතන තේරෙන පිරිසක් ඉන්නවා. අවබෝධ වෙන පිරිසක් ඉන්නවා. ඒ අයත් අපි දකිනවා. නුවණින් දැනගත්තටත් මදි. තවත් ප්‍රත්‍යක්ෂ අවබෝධයකුත් ඇති වෙන්නත් ඕන. නුවණින් සම්පූර්ණයෙන් මේ ධර්ම මේකයි කියලා දැනගත්තට මදි. එතෙන්ද අධ්‍යාත්මික වශයෙන් පෙරලෙන්න ඕන. යථා භූත ඥානෙන් යථා අවබෝධයෙන් ඒ දේ දකින්න ඕන. නුවණින් බාහිරින් දකිනවා සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටි නැහැ. මේක තමයි නිවන් මඟ. මේක තමයි පිළිවෙත. මේක මේ දර්ශනය තුල තමයි ඉන්න ඕන කියලා හොඳටම දන්නවා. හොඳටම දැනගත්තත් තමන්ට තේරෙනව නම් තමාගේ ඇතුලේ සක්කාය විද්‍ය හොල්මන් කරනවා කියලා. ඒකයි අර යදා පඤ්ඤාය පස්සති නිකම පඤ්ඤාය පස්සති කියලා කිව්වේ නේ. ඒක ගැඹුරින් ආත්මීය වශයෙන්ම උගලවා දමන්න ඕන. මුලින්ම මාර්ගය හරි කියලා දැන් සිරිපාද පත්ම මුලට ගියාමත් එයාට පේනවා මාර්ගය හරි අර උඩම තියෙන සිරිපාද පත්මේ මේ ලයිට් වැල් පේලියත් අපිට පේනවා පාරක් පේනවා මේ ඒ නිසා ඉතින් හරි මේක තමයි සිරිපාද කියලා හිතුවට මදි. යා ඉතින්ටම පෙරලෙන්න ඕනේ. කියන්නේ තමන් සත්වපුජ්‍යල ආත්ම දෘෂ්ටි විඳින්න නැති තැනට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස විඳින්නේ නැති ඒවට අහු වෙන්නේ නැති මට්ටමට එන්න ඕන. ඒක තමයි පරමාර්ථ අවබෝධය කියලා කියන්නේ. ඒකට නිවන අපි හැමදාමත් කිව්වා මේ පස් ආකාරයකට බෙදනවා කියලා. සම්මුති නිවන, පරමාර්ථ නිවන, සමාධි නිවන, නිරෝධ නිවන, පහන නිවන කියලා පහයි. එතකොට සම්මුතියෙන් අපි පැහැදිලි කරනකොට නිර්වාණයේ ස්වභාව, නිර්වාණයේ ලක්ෂණ, නිර්වාණයේදී ඒක ක්‍රමානුකූල ඇහුම්කන් දීම තුළ ඉතාම ස්වල්ප විරිසකට ප්‍රථම වශයෙන් එයා ඒ කරුණ තේරුම් ගන්නවා. ඉතාම නෙවැරදිව ඒක හොඳට පැහැදිලි වෙන්න පටන් ගත්තාම ඒ එයාත් එක්ක වෙන කෙනෙකුට තර්ක කරන්නවත් දිනන්න බෑ. එයාට ඒ මාර්ගය හරියටම කියන්න පුළුවන්. ඉතින් ඕවැනි තත්වයක් තිබ්බ මටත් කාලයක් තිබ්බා. එහෙම කාලයක් තිබ්බ. මම මේක කියන්නේ මට මේ කීයක හම්බ කරගන්න හැම නෙමෙයි. මට අම්බ කරගන්න ඕන පොඩි දේවාලයක් දාගත්තන සෑහෙන අම්බ කරගන්න පුළුවන්. ඒක බොරු කියන්න තියෙන දේ නැහැ කියන එකත් නැති දේ තියෙනවා කියන එකත් දෙකම හොඳ නැහැ. ඉතින් තියාගෙන මොකද නැහැ කියන්නේ. ඒ තියෙන දේ තියෙන විදිහට තියෙනවා යුවහම කිසිම අරදක් නැහැ. ඒ නිසා ඔය සමහර අය කියලා දෙන්නේ අමාර්ගපල් තියෙනකොට ඒගොල්ලෝ කියන්නේ අද්දේ නැතුව ඉන්නවා. එහෙම එහෙම නැහැ. තියෙනවා නම් තියෙනවා කියන්න ඕන නැත්තම් නැහැ කියන්න. බුදුහාමුදුරු මේ ළඟ හිටපු උපාසකවරු පෙන්ලා දීලා තියෙනවා ආයා මාර්ගඵලලාභී කෙනෙක් මහරජතුමනි කියලා රජතුමාට පෙන්ලා තියෙනවා. අර බුදුහාමුදුරු ළඟ වැඩ ඉද්දි මේ වාඩි වෙලා ඉද්දි කොසල් රජුරු නැගිට්ටේ නෑ. මොකද හේතුව මේ රජතුමාට ගරු කළාම මම බුදුහාමුදුරු ළඟ ඉන්න නිසා බුදුහාමුදුරුන්ට ඒක අගෞරවයක් වෙනවායි කියන සම්මුතිය නිසා නැගිට්ටේ නෑ. ඒකට රජතුමාට තරහ ගියා. ඊට පස්සේ රජතුමාට කිව්වා මේ ඉන්නේ අනාගාමී මාර්ගඵලයේ ඉන්න උපාසකතුමෙක් කියලා. ඊට පස්සේ රජතුමා හිත සන්තෝෂ කරගෙන එනකොට අපේ මාලිගාවට බණක් කියනඳ ගාලා ගියා. එහෙම දෙයක් ඒක මේ තියෙන දෙයක් නෙමෙයි. ඉතින් මටත් තිබුණා පරමාර්ථ මේ දර්ශනය පැහැදිලි වුණා. දැන් තර්ක කරන්න පුළුවන්, පැහැදිලි කරලා දෙන්න පුළුවන්, බොහොම විද්වතෙක් වගේ මේ කරුණු කියන්න පුළුවන්, අල්ලේ රේඛා වගේ පැහැදිලි කියලා කියන්න පුළුවන්. හරියට දක්ෂයි, බොහොම නුවණින් ඒ දේ ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ඉතින් අර සැනසිල්ලේ අඩු වැඩි වීම තියෙනවා. ඒ වුණාට ඇතුලේ සක්කාය විත්තේ හොල්මන් කරනවා වගේ දැනුණා. එතකොට මම ඒත් තේරුම් ගත්තා. දවසක්
පෙර
තියෙනවා. නැවතීම නෙමෙයි. ඒ දැන් අපි මේ පරමාර්ථ ධර්මයට අහුම්කන් දුන්නාම මේ ඇති වෙන ඒ සැහැල්ලුව, ඒ ඥාන දර්ශනයේ ගුණය දවසක් විතර තියෙනවා. සාමාන්‍යයෙන් අපි සමන් ගාලා නැවහම දවසක් විතර තියෙනවා. පිරිසිදු ආයි කිලිටි වෙනවා. ආයි කිලිටි වෙනවනේ, ආයි කිලිටි වෙනවා. ඒ වගේ තමයි මේකත්. ඒකත් චිත්තපාන සුද්ධියක් ඇති වෙනවා. ඒක ආයි අර බාහිර තියෙන කෙලෙස් දුහුවිලි රජස් ටික වැදුනට පස්සේ අන්න ඒක වෙනස් වෙලා ගිහිල්ලා අර ධර්මයේ ස්වභාවය නැතුව අර කෙලෙස් වල ස්වභාවය ආයි පටන් ගන්නවා. ලෝභ ද්වේෂ මොහ ලක්ෂණි පටන් ගන්නවා. අරයා හිත එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් වුණත් ආයි ස්වභාවයෙන් ස්වභාවයෙන් ධර්මයේ පැන නගිනවා. සනසීල ස්වභාවයෙන් ස්වභාවයෙන් පැන නගින. දැන් මට වුණත් මම ගොඩාක් කාර්ය බහුල වෙලා මේ සමාජයේ මේ ගැටෙමින් වැඩ බල කරොත් එහේ මානසික අසමතුලිතතාවයක් ඇති වෙනවා. ඒක හරියට අර හිරු වලාකුලකින් වැහුවා වගේ. මගේ ටිකක් මානසික සනසීල අඩු වෙලා යනවා. මිනිසුත් එක්ක තර්කවාද විවාද කරමින් මේ චෝදනා යෝජනා ගැරහුම් වලට එහෙම ලක්වනකොට අර වලාකුලකින් වැහෙනවා වගේ වෙනවා. මේ ඔළුවට නිදහසක් නැහැනේ. ඉතින් ආයෙවිල්ලා පොඩ්ඩක් පැත්තකින් සිටියොත් එහෙම ඉබේ සංසුන් භාවයට පත් වෙනවා. ධර්මීය හිත අභ්‍යන්තරයේ තියෙන නිසා. නැත්තම් මට සුද්ධ කරගන්න සර්විස් සෙන්ටර් එකට යන්න වෙනවා. දැන් ඔයත් සර්විස් සෙන්ටර් එක කරගෙන තියෙන්නේ මෙහි. හිත සුද්ධ කරගන්න. ෆේරේ මට ඒක ඉබේම මාතුල මේක සිද්ධ වෙනවා ස්වයංක්‍රීයව. මොකද මාතුල ධර්මයේ තියෙන නිසා. නැත්තම් අර ධර්මය මේ තියෙන තැනකට තමන්ට යන්න සිද්ධ වෙනවා. ඒ අධ්‍යාත්මික පිරිසුදුතාවය ඊළඟට ඇති වෙනවා. ඒ ධර්මය ගැන මතක් කරනකොට, කරුණු කරනවා, පැහැදිලි කරලා දෙනකොට මතක් වෙනවා. දැන් එතකොට හරම සිතුවිල්ලක් තිබුණා. කොහොමද මේක මම දැන් ප්‍රත්‍යක්ෂයි. ඉතින් මම වැඩි ප්‍රශ්න අහපු කෙනෙක් නන් නෙමෙයි. බොහොම නිහඬව පුළුවන් තරම් මම ප්‍රශ්න විසඳකට ගහම් ගැටළු විසඳ ගන්න කෙනෙක්. මොකද අපි පැවිදි පිරිසක් හැටියට ලෝකයේ මේ සෑහෙන වගකීමක් තියෙනුනේ ධර්ම ගැන. ඒ නිසා හරි වෙන ගිහි කෙනෙක් අපි නම් ඒ කාරණේ ගැන දන්නේ නැහැ කියලා කියන්න හරි ලේසි. පැවිද්දෙකුට එහෙම බෑ, ලොකු ලැජ්ජාවක්. මේ කාරණේ ගැන දන්නේ නැහැ, අර කාරණේ ගැන දන්නේ නැහැ කියලා කියන්න ලැජ්ජයි. ඈ නොතේරෙනවයි කියලා අඟවන්න සෑහෙන ලැජ්ජයි. වැරදුනොත් එහෙම පිරිසක් ඉදිරියේ හරිම ලැජ්ජයි. ඉතින් එහෙව් එකකින් ඒ දෙය තියාගෙන මේක දැන් ප්‍රත්‍යක්ෂයි. නමුත් තමන්ට තේරෙනවා නම් තමන්ගේ ඇතුලේ කොයි බහරි මේ ආත්ම දෘෂ්ටිය හොල්මන් කරනවා. මම දන්නවා මෙතන සත්පුජ්‍යල ආත්මයක් නැහැ කියලා. නමුත් තේරෙනවා ඇතුලේ ඉන්නවා කියලා. එයා දන්නවනෝ. එයා හොඳට තේරෙනවා. තමන් ළඟ සක්කාය දිට්ඨිය තියෙනවා නම් තමන්ට තේරෙනවා. මේ ඇතුලේ මගේ අර යක්ෂයා ඉන්නවා. පරණ එක්කෙනා මහත් වෙලා නැති වුණාට දැන් කුඩා වෙලා කෙට්ටු වෙලා ඇති. ධර්මයේ තේරුම් ගන්න සක්කාය දිට්ඨිය ටික කෙට්ටු වෙනවා. දැන් මේ වචන කිව්වහම කෙනෙක් අහන්න පුළුවන් සක්කාය දිට්ඨිය බබෙද්ද, සක්කාය දිට්ඨිය ශරීරයක් තියෙන. එහෙම මේ කියන්න වචන නැති නිසා මේක මේ උදාහරණ වලින් කියන්නේ. සක්කාය දිට්ඨිය කෙට්ටු වෙනවා. ඒ වාන්නේ බබෙද්ද මේ කියලා. සක්කාය දිට්ඨිය කෙට්ටු වෙනවා කියන්නේ පොඩි වෙනවා. එයාට ආහාර මදි වෙනවනේ. ප්‍රඥා දර්ශනය වැඩි වෙන්න වැඩි වෙන්න, අවිද්‍යාව වැඩි වෙන්න මිනිහා වගේ දෙකක් වෙනවා. සක්කාය දිට්ඨිය මිනිසයා වගේ හතරක් පහක් තියෙනවා. දැන් සමහර තුල මිනිසයා කියන කෙනා හොයා ගන්න බෑ. එයාගේ මුළු ඇඟිනුත් එහාට තියෙන සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය තම පොඩ්ඩයිනේ තියෙන්න ඕන. මෙහෙට වඩා කෙට්ටු වෙන්න ඕන සක්කාය දිට්ඨිය. එහෙම නැත්නම් මිනිහගේ ප්‍රමාණයට තියෙන්න ඕන. ඉතින් අන්න පොඩි කුඩාවට හරි Tamanට තේරෙනවා. අර බෝතලයක් ඇතුලේ පුවක් ගෙඩියක් කරුක ගෙඩියක් දාලා සොලවනකොට කොට කොට ගාලා ඇහෙන්නේ. ඒ වගේ Tamanගේ අධ්‍යාත්මය තුළ ආත්ම දෘෂ්ටිය දිනකොට ඔක තේරෙනවා. ඔක තේරෙනවා. යමක් තියෙනවා මල් ළඟ. ප්‍රශ්නයක් තියෙනවා. ඇයි එයා මෙතනින් පලාව යන්නේ නැත්තේ? ඇයි මෙතනින් එයා නිදහස් වෙලා යන්නේ නැත්තේ? එතකොට තමන්ගේම බුද්ධියේ යම් තැනක පැටලීමක් නිසා ඒ පැටලිල්ල තමයි අරයා මාවත කරගන්නේ එයාගේ ජීවිතේට. ඒ පැටලිල්ල තුල තමයි අපි ආලෝකමත් කරපු නැති මනසේ කොටසක් තියෙනවා. ඒ කොටසින් තමයි එයා ආහාර ගන්නෙ. දැන් අපි හිතමු රටක් ආරක්ෂා කරනවා කියලා. එක තැනක සිරසක් තිබුණොත් එතනින් අවියායුධ නැව් බෝට්ටු එන්න පටන් ගන්නවනේ රටට. ඒ වගේ තමයි මනසේ තමනුත් ආලෝකමත් කරේ නැති කොටසක් තිබුණොත් ඒ කොටසින් අර සක්කාය දිට්ඨිය කියන කෙනා ජීවත් වෙනවා. ඒක රූපයක වෙන්න පුළුවන්, වේදනාවක වෙන්න පුළුවන්, සංඥාවක් වෙන්න පුළුවන්, සංකාරයක් වෙන්න පුළුවන්, ප්‍රඥානයක් වෙන්න පුළුවන්, ධර්ම සංකාරයක් වෙන්න පුළුවන්, වීර්‍ය වැඩිකම වෙන්න පුළුවන්, වීර්‍ය මදිකම වෙන්න පුළුවන්, ප්‍රඥාව වැඩිකම වෙන්න පුළුවන්, ප්‍රඥාව මදකම වෙන්න පුළුවන්. තමන් කුමන හෝ දෘෂ්ටියක සංකල්පයක, අපි කෙටි කිව්වොත් කුමන හරි දෘෂ්ටියක කියන වචනය පාවිච්චි කරන්න පුළුවන්. කුමන හරි දෘෂ්ටි උපාදානයක් නිසා දෙකට සංඥා උපාදානේ, සංකාර උපාදානේ, විඥාන, මේ ඕන දෙයක්. මේ ඕන දෙයක් පදනම් කරගෙන අර ආත්ම දෘෂ්ටිය ජීවත් වෙනවා. ඉතින් ඒක තමන් හරියට දැනගත්තා නම් ඉවත් කරගන්න, දැනගත්තා නම් තමන්ට පුළුවන්කම ලැබෙනවා තමා ළඟ තියෙන අර මායයා එලවන්න, මාර පරාජය කරන්න. දැන් හැම පුතජ්ජනෙක්ම ඔව් දැන් මෙහෙම ආයතන හයේ ප්‍රශ්නයක් නැහැ. ආයතන හයේ ප්‍රශ්නයක් නැහැ. ඔව් ඒ ඔව් ඔව් නෑ නෑ මේ 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 ඉන්ද්‍රියන් පහ හරහා නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර කියන මේ විඥාන හරහා පහ ඒක මේ දේවල් වල තියෙන. ඒ එතකොට එකක් නෙමෙයි. මෙහෙමයි. ඉන්ද්‍රියන් හය ඉන්ද්‍රියන් පහ ගැලපෙනවා, පංච උපාදානස්කන්ධයත් ගැලපෙනවා, පටිච්ච සමුප්පාදී ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඔය හැම දෙයකින්ම කියවන ඔය හැම තැනක්ම ධර්මයෙන් ආවරණය වෙන්න ඕන. තැනක් කියන්න බෑනේ. දැන් අපිට කියන්න පුළුවන් ලංකාවට තියෙන වරායවල් 4යි 5යි කියලා. නමුත් වරායවල් වල ඉන්නේ බෝට්ටුවක් එනවා නම් එන්න පුළුවන් රටේ ඕනම තැනක. ඇදෙල් එන්න පුළුවන්. ඒ වගේ තමන්ගේ ආත්මීය තමන්ගේ මේ සිත කියන දෙයට අපි මේකට දැම්මට ඇසයි කනයි නාසයයි දිවයි ශරීරයයි කියලා ප්‍රධාන වරායවල් පහ ඔය ඇතුලේ ඒවයින් ගන්න සංකල්ප මත සංකල්ප හැදෙන ගොඩනගෙන ඒවා කොයි විදියකින් හරි එන්න පුළුවන් හැදෙන්න පුළුවන්. ඒකට මනස කියලා කියන්නේ මහා පැතුරුණු දෙයක්. ඈ පතුරුණු දෙයක්. දැන් ඒක ඒක තුලම හැදෙන්නත් පුළුවන් දෙයක්. පිටින් ඇවිල්ලා නැහැ, නිර්මාණය කරලා හදන්න පුළුවන්. සංකල්ප කියන්නේ ඒවනේ. පිටින් ආපු දෙයක් නෙවෙන්න පුළුවන්. තමා තුලම නිර්මාණය කරලා ජනිත කරලා තමන්ට මේක ඇලෙන්න පුළුවන්. නිර්මාණ රතියෙත් ඉන්න පුළුවන්. ඇතුලේ ඔය ඒක ඇතුලෙන් තමන්ව හදාගන්න දෙයක් වීරිය, මාන්නය වගේ දේවල් ඒවයි එළඹ ගන්න පුළුවන්. ධර්ම සංඛාරය තමන් ගත්ත පදනම කීයකටවත් අතාරින්නේ නැහැ. මම ගන්න ධර්ම මතේ හරි කියන එක තුල ඉන්නවා. සමහර වෙලාවට මොකක් තේරෙන්නේ නැති ගම නිසා ඉන්නවා. තේරුම් ගන්න බැරි ගම නිසා ඉන්නවා. කුමන හෝ ආකාරයක උපාදානයක් පිහිටනවා. කුමන හරි උපාදානයක් පිහිටනවා. ඒ පිහිටීම නිසා තමන් ඒ තුල රැඳෙනවා. තමන්ගේ මමත්වයේ රැඳෙන. එතකොට තමන්ම තම පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන. මේ වෙනකොට සක්කාය දිට්ඨිය පෝෂණය වෙන්නේ කුමන ධර්මතාවයක් පදනම් කරගෙනද? කුමන ධර්මතාවයක් පදනම් කරගෙනද? තමන්ම හොයනවා තමන් ගැන. බලන්න තමන් කරුණ තේරෙනවා නම් හරි, ඒ කරුණ තේරීම හරි. එහෙමන මොකද්ද මේකේ ප්‍රශ්නේ? කරුණ නොතේරෙන කම නෙමේද? කරුණ තේරෙනවද? තේන. අර අපි පැහැදිලි කරනවා වගේ අර කුඩා හෝ දෙයක් එතන තියෙනවා නම්, ඊටාම කුඩා හරි දෙයක් එතන තියෙනවා නම් මොකද වෙන්නේ? එතන රැඳීමක් හට ගන්නවා. අශේෂ විරාග නිරෝධම වෙන්න ඕන. එතකොට තමයි පිරිසුදු වුණා කියලා කියන්නේ. රජෝහරණං කියලා කියන්න කිව්වා. එයා හරි වීරය අධික කෙනෙක්. ඔය චූලපන්තක හාමුදුරු. දුහුවිලි යත්වා දුහුවිලි යත්වා කියලා ඉතින් බරහතන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරපු භාවනාවක්. ඕනම කාරණයක් භාවනාවක් කරගන්න පුළුවන්. ඒ නිසා අපිට මේ භාවනාව උපයෝගී වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. ඉතින් ඕක රහතන් වහන්සේ කෙනෙක් බිහි කරපු ওই භාවනාව අපේ රටේ එක්කෙනෙක්වත් ඕක දෙනවද කර්මස්ථානයකට? දෙන්නෙත් නැහැ, අපි ඒක කරලා බලන්නෙත් නැහැ මොකද වෙන්නේ කියලා බලන්න. අපි වේලාසනින්ම උපකල්පනය කරනවා, හා දැන් ඔකේ බුදුහාමුදුරුවෝ එදා දුන්නේ චූලපන්දකට රෙදි කෑල්ල විතරයි. අනිත් කතන්දර ඔක්කොම සිද්ධ වුණේ ඊට පස්සේනේ. දැන් අපි රෙදි කෑල්ල දීපු එකක් දන්නෝ, කරගෙන කරපු වැඩේත් දන්නෝ, ඊට පස්සේ කියවෙද්දී දන්නවා, ඊට පස්සේ ಗುಣ සිද්ධියක් දන්නෝ, ඔක්කොම දන්නෝ. අපි හැබැයි ධර්මයේ නෙමේ දන්නේ. මොකද දන්නේ? කතන්දරේ. අපි දන්නේ කතන්දරේ. එදා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ ප්‍රශ්නය විතරයි. එයාට ඒ නිසා එයා නිවන් දැක්කා. අද ප්‍රශ්නේ පිළිතුරයි දෙකම හම්බ වෙනවා. ළමයා මෝඩ වෙනවා. ඈ එහෙම වැඩක් නැහනේ. ඈ දැන් අපි කිව්වොත් කෙලින්ම මෙන්න මෙහෙම කැත්තක් අරගෙන එයා අක්කරේක තිබ්බ මේ කැලෑව කපලා දැම්මා. කිව්වහම හරි ඉතින් ඒක ඉවරයිනේ, දැන් ඉවරයි. නමුත් ඇත්තටම අපි ප්‍රායෝගික ලෝකයට આવොත් අපිට හම් වෙන්නේ කැත්ත විතරයි. අනේ කපා ඉවත් කිරීම තමයි සිද්ධ කරන්නේ. ප්‍රායෝගික කරණය කියන එක තියෙන්නේ අන්න එතන. දැන් මේ ඇත්තන්ට ප්‍රශ්නේ පිළිතුරයි නිත් එකම ඉල්ලනවා, නිතරම ඉල්ලනවා. තා පොඩ්ඩක් පැහැදිලි කරන්න. තා පොඩ්ඩක් ඒකේ උත්තරේ කියන්න පුළුවන්ද? අනුමාන ප්‍රශ්න ඉල්ලනවා. ඒ මොකක්ද අනුමාන ප්‍රශ්නයක් කිව්වේ? ඔක කරන්නේ. ඔය ඇත්ත දන්නවද මේ භාවනාව එහෙම ඒ කළොත් එහෙම මනසේ ඇති වෙන වෙනස් වීම බලන්න දවසකට අත්දැකීම් මොන වගේ වුණත් මේක රහතන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරපු භාවනාවක් නිසා ඔබ කරලා බලන දවසක් දෙකක් එක සුදු රෙදි කඩක් තියාගෙන ඔබේ භාෂාවෙන් පිරිසුදු වේවා කියලා හිතන්නකෝ. රජෝහරණං කියන්නේ ඒක. පිරිසුදු වේවා. රජස් කියන්නේ මේ දුහවිලි. දුහවිලි යත්තා. එහෙම නැත්නම් කුණු ඉවත් වෙත්තා. මේක පිරිසුදු වේවා කියන එක තමයි ඒකේ අදහස. රජෝහරණං කියන එක. එතකොට සිංහල භාෂාවෙන් අපිට මේ පෙවිලා තියෙන්නේ අපේ ඇඟ ඇතුළේට. මේක පෙවිච්ච භාෂාවෙන් වුණ අපි ඒතර භාවනාව කරින්න. එතකොට පිරිසුදු වේවා කියුවාම දැනෙන විදියයි රජෝහරණම් කියුවාම දැනෙන විදිය බලන්න. අරක මේ මීනියන් එක මේ එච්චර මේ පුළුල් නෑ. මේක හරි පුළුල්. මේ පිරිසුදු වේවා කියන එක හරි මේ තියෙනවා ඒක පුළුල් බවක්. එතකොට පිරිසුදු වේවා කියලා ඒ විදිහට කරගෙන යද්දි මොන වගේ මානසික වෙනස්කම් වලට තමන් භාජනය වෙනවද? දවසක් දෙකක් තුනක් සතියක් විතර කරනකොට තමන්ම බලන්න. කතන්දරය අහගෙන හැමදාම ඉන්නේ නැතුව කරලා බැලුවනම් තමන්ට තේරෙයි මොකද වෙන්නේ කියලා. ඈ ඔව් නේ. ඔව් එහෙම තමයි. මේ මිනිස්සුන්ගේ හැටි දැන් පරක්කු වෙලා ඉන්නද ඕන? ඈ වරක් වෙලා තියෙනවා. ආ ඔව්. දැන් මෙහෙමනේ අපි එක ශක්තියක් වර්ධනය කළාම මේ තව ශක්තියක් ලැබෙනවා. දැන් මම රුවන් වැකිලි කියනවා මේ දවස්වල. රුවන් වැකිවල මම කිව්වා මේ කිසිදා සතුට අපේක්ෂා නොකරන්න. ඒ කවදාවත් මේ සතුට අපේක්ෂා කරන්න එපා. හේතුව ඊට සමාන්තරවම දුකක් පැමිණෙන නිසා. සතුට අපේක්ෂා කරනවා නම් ඔබ අනිවාර්යෙන් දුකත් අපේක්ෂා කරමින් සතුට අපේක්ෂා කරන්න. ඉතින් සතුටෙන් දුකෙන් තොරව සතුටක් නැත්තේම නැහැම තමයි. ඒ නිසා මේ ඔබ සතුට අපේක්ෂා කරන මොහොතදම ඊට සමාන්තර දුකත් පැමිණෙත්වා කියන ප්‍රාර්ථනා කරන්න. සතුට මේ ප්‍රමණ පැමිණේ නම් එපමණම මට දුකත් පැමිණෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. නෑ මම විහිළුවට කිව්වේ ඒක ප්‍රාර්ථනා කරන්න එපා. එහෙම එතකොට කවුරුත් කරන්නේ නැහැ නේ එතකොට. ඕන් නෑ දෙකම එපා කියලා කියන්නේ ඒ ප්‍රමාණයටම ආයි දුකත් වෙනවා නේද? ඈ ඔව් ඒකනේ ඒකනේ. දැන් කවුරු හරි මොනවා හරි භාණ්ඩයක් ගෙදරට ගෙන ආවොත් ඔන්න දුන්නා දැන් මම යනකොට මේක අරයි යනවායි කිව්වොත් එහෙම අපි කියන්නේ ඉතින් මගේ අතට ආයි දීලා අයි අරයි යන්න ඕනේ නැහැ. ඔහු ඉතින් වාමරය කියලා යනවනේ. ඉතින් ඒ වගේ අපිට අර විදිහට එහෙම අපි ජීවිතේ මේ එක දෙයක්වත් අපි ගන්න කැමති වෙන්නේ මේක අපිට අයිති දෙයක් නෙමෙයි කියලා දකිනවා. මේ මානසික වශයෙන් අධ්‍යාත්මික උපාදානය වශයෙන් ගැනීම නිවැරදි තියෙන්නේ. භෞතිකවාදී ක්‍රමයකට අපි ජීවත් වීම මුදල් හම්බ කිරීම අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම නෙමෙයි ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒකට තෘෂ්ණාව තියෙන්න ඕනේ නැහැ. තණ්හාව නැතුව ගොඩක් වැඩ කරන්න පුළුවන්. පොඩ්ඩක් නෙමෙයි ගොඩාක් වැඩ කරන්න පුළුවන් තණ්හාව නැතුව. තණ්හාව තියෙන පුජ්‍යලයාට මේ වැඩ කරන්න ටිකයි පුළුවන්. තණ්හාව නැති කෙනෙකුට ගොඩාක් වැඩ කරන්න. හැබැයි තණ්හාවෙනුත් ගොඩාක් වැඩ කරන්න පුළුවන්. හැබැයි ගොඩාක් ලොකු තණ්හාවක් තියාගෙන ඒ ඇත්තන්ගේ මූණ දෙපැත්ත කළු වෙනවා. නේද? මේ වෙන මේ වෙන ඒකට හේතුව ඒ යම් යම් ස්නායු ක්‍රියාකාරකම් පිච්චෙනවා. පිච්චුණාට පස්සේ මේ ඒ අයගේ එවැනි තත්ත්වයක් ඇති වෙන මෙන්න මේ දෙපැත්ත තමයි විශේෂයෙන් කළු වෙච්ච අය දැකලා ඇති. එන්න මේ කොටස ලොකු දේවල් වලට මුහුණ දෙන අයගේ ඒ දෙපැත්ත කළු වෙනවා. ඉතින් ඒ විදිහට තව මොනවද ඒ දැනගන්න ඕන කරුණු කාරණා? ඔබ වින්දේ මොකද්ද බලන් කියන්න. සම්බන්ධකමක් නැති එක. ඔව් හරි හරි. නැහැ ස්ත්‍රී පුරුෂයෙක් නැහැ පුජ්‍යලෙක් නැහැ. විඳීමක් නැහැ. දහවලක් තේරෙන්නේ නැහැ. ඒ නිසා විඳීමක් නැහැ. විඳීමක් නැති ජීවිතයක්. එතකොට අපිට එතනින් ඒක මුළු ආත්මීය වශයෙන් මෙතෙන්ට පැමිණිලා ජීවත් වෙනවද? එහෙම නැත්නම් තාම දාර්ශනික වශයෙන් තමන් ඉන්නවද කියලා තමන් බලා ගන්න ඕනේ. තමන්ගේ ආත්මය එතනද? එහෙම නැත්නම් තමන්ගේ මේ වචනේ මම පාවිච්චි කරන්න හිතෙන්ද තමන්ගේ ඒ ධර්මය ආත්මය වෙලාද? ඒක ධම්ම ජීවිනෝ කියලා කියන එක වචනේ ඒක අපිට පෙවිච්ච වචනේ ඒක ආත්මය වුණාද? තමන්ගේ ජීවිතේම වුණාද? ඒ දහම තාම දර්ශනයක් හැටියට, ප්ලෑන් එකක් හැටියට, මැප් එකක් හැටියට ඔළුවේ තියෙන දෙයක්ද? එහෙම නැත්නම් මුළු හිත කය වචනේ කියන තුන්දොරින්ම ආත්මය වෙච්ච ධර්මකාරණයක්ද කියලා බලන්නවා. එහෙම නොවුන නම් ඒක ආත්මය කරගන්න ඕන. අනාත්ම වූ දේ ආත්මය කරගන්න ඕන. ඒකේ ගැඹුරු කාර්යය මම හිතන්නේ ඒක තේරෙනවා ඒක අසන්නාට ඒ ප්‍රමාණයට කරගන්න ඕන. කියන්නේ අනාත්ම වූ ධර්මය ආත්ම කරගන්නවා කියලා කියන්නේ අනාත්මයට පිවිසෙනවා කියන එක. එහෙම නැතුව අර ආය ආත්ම කරගන්නවා කියන එක එහෙම නෙමෙයි. ඒක ඒවලට ඒ කියන කෙනාට ඒක තේරෙනවා. ඔව්. එහෙම තමයි දැනුනේ. ඒක තමන් බලන්න. තමන්ගේ තාම ඔළුවේ තියෙන අර නිවසක ප්ලෑන් එකක් මැප් එකක් වගේ දෙයක්ද නැත්නම් ඇත්තෙන්ම මගේ ජීවිතේ එතනින්ද පටන් ගන්නෙ? එතනින්ද ජීවත් වෙන්නේ? එතනින්ද මම පවතින්නේ කියලා බලන්න ඕන. මොකද්ද උත්තරේ? ඔය එතන ජීවිතය කියලා එකක් මේ පුජ්‍යලත්වේ නැත්තම් ඉතින් ජීවිතය කියලා එකක් නැහැ නේ. ජීවිතය කියන එකක් නැද්ද? නමුත් ඒ தത്വේ තමන්ගේ ජීවිතේ වෙන්නේ. ඒක ඒ අර්ථ තේරෙනවනේ. ඒ தത്വේ තමන්ගේ ජීවිතය කරගන්නවා. එතකොට ඒ දැනන ස්වභාවය එක විදියයිනේ. දැන් අපි කොහොම දුක්පත් වචන ටික පාවිච්චි කරන්නේ. ඒක ඒ කෙනාට එවලට තේරුම් ගන්න විදිය නෙමෙයි. තවත් කෙනෙකුට ඒක තේරුම් යන්නේ. වැටේ. මොකක්ද රැයේ දහවල ඉක්මව අවස්ථාවේ? ඔව් අවේදීත තත්ත්වේ. තමනුත් ඒ හැම කෙනෙක්ම දැන් මේක එක පිරිසක් කිව්වම අනිත් අයටත් ඒක ඇහෙනවා තේරෙනවා ඊට පස්සේ ඒකම කියන්නත් පුළුවන් මේක කරන්නත් පුළුවන් ඒකම තේරෙන්නත් පුළුවන් හැමෝටම මොකද එකම දහමනේ මම ඔක්කොටම කියන්නේ ඒක හා සමානව තමන් එතන ජීවත් වෙනවද තමන් එතෙන්ට දැනුමින් එතෙන්ට ඇවිල්ලා ඉන්නවද තමන් ඇත්තටම ආත්මීය වශයෙන්ම පෙරලිලා එතෙන්ට ජීවත් වෙනවද අපිට කියන්න පුළුවන් නුවර එළියේ තියෙන්නේ මේ පාරෙන් මෙහි ගියාම මෙහි කියලා කියන්න පුළුවන්. ඒක ප්ලෑන් එක. ඒක තමයි මැප් එක. අපි දැන් නුවර එළියේ ඉන්නවා නම් මොකද දැනෙන්නේ? අන්න අපිට සීතල දැනෙනවා. අන්න ස්වභාව අටපිටාව දැනෙනවා. ඒ වගේ නිවන මේ වගේ තැනකයි කියලා ප්ලෑන් එක දැකලා කිව්වට සැනසෙල්ල දැනෙන්නේ නැහැ. සැනසෙල්ල දැනෙන්න නම් එදින්ට යන්න ඕන. එද ඊට පස්සේ තමයි සනසිල්ල දැකින්නේ. ඒ නිසා ප්ලෑන් එක තුල දැන් නිවසක ප්ලෑන් එකක් ගත්තොත් ප්ලෑන් එක අතේ තියන් හිටියට වැඩක් නැහැ තෙමෙනවා. අවුර වේලෙනෝ වැස්සට දෙමෙනවා. ඕනම ලොකු ප්ලෑන් එකක් හදාගන්න ලේසි. ප්ලෑන් එක අඳින්න වැඩි ගස්තුවක් යන්නේ නැහැ. ගේ හදාගන්න තමයි අමාරු. ඒ නිසා ඇත්තටම ප්ලෑන් එක හදාගන්නත් ගොඩක් අමාරුයි. මොකද ඒකටත් ලොකු බුද්ධියක් තියෙන්න ඕන. වීර්යවන්තකමක් තියෙන්න ඕන. ඒ ප්ලෑන් එක නිවසක් බවට පරිවර්තනය කරගන්න. ඒක තමන්ගේ ආත්මීය බවට පත් කරගන්නවා කියලා කියන්නේ ඒක පූර්ණත්වයට පත් කරගෙන එහි වාසය වීම. ඒ දේ පත් කරගන්නයි වඩා වෙහසක් දාගන්නවා. ඊට පස්සේ ඒක ඇතුළට වෙලා හෙවනට වෙලා ඉන්න එක නම් එච්චර අමාරු නෑ. ඒක නිසා අචංචා හමුදුරි තාම පැහැදිලි කළා. වරක් මේ ධර්මය අවබෝධ කරගත්තට පස්සේ ඒ තුල පවතින ඉහැටි වීර්යයක් බලයක් යොදවන්න උවමනා නෑ. ඇත්තෙන්ම මම එහෙම බලයක් වීර්යයක් මොකක්වත්ම යොදවන්නේ නැහැ මේ ධර්ම තුල ජීවත් වෙන්න. හරිම සැහැල්ලුවෙන් ඉන්නේ. ඊට පස්සේ ගිය ඇතුළට එලා ඉන්නේ තියෙන්නේ. ඒකේ හදාගත්තනේ. හැබැයි බැහැර කරගෙන යනවයි කියන එක ඔව් දැන් හරියටම මේ ධර්ම කරුණ තුල බැහැරවීම සිද්ධ වෙන්න ඕන බැහැර කරනවා කියලා කියන්නේ මේ එන සිතුවිලි අයින් කර කර යන එකවත් එහෙම නැත්තම් ගැටීමවත් නෙමෙයි ඒක ලොකු කාරණයක් ඒක ඈ ඔව් ඒ බය බය හේතුව පිටිපැත්තෙන් කවුරු හරි අදිනවා මේකක් ආත්මසනේ ආත්මසනේ කන්න මුදුනට ආවට පස්සේ තියෙන දේ ඔය අත්තර ඒකට හේතුව තමන්ගේ ආත්මීය වින්දනය මනස ආත්මීය ස්වરૂපය අල්ලගත්ත එක නිසා මම මේකෙන් එහාට වැටුනොත් මට මුකුත්ම නැති වෙයි කියලා අපිට කියන්න තියෙන්නේ මුකුත්ම නෑ වගේ ඔබට පෙනුනට ඔබ බය නැතුව පණින්න ඔබට සියල්ල හම්බ වෙයි. ඒ දේ අපි අතහැරියොත් අපි ළඟ තියෙන මමත්වයේ අතහැරියොත් ඕනම කෙනෙකුට වැටහෙන දෙයක් තමයි. එතකොට මගේ කියලා කිසිම දුකක් සැපක් මොකක්වත් වින්දනයක් මට ලැබෙන්නේ නෑනේ. එතකොට මුකුත්ම නැති තැනකටද මම යන්නේ කියලා. ඇත්තටම අපිට පේන්නේ නෑ. දැන් අපි ළඟ මේ තියෙන සියල්ල අතහැරන තුරු නිවන අපිට පේන්නේ නෑ. ඔව් මෙන්න පේන්නේ නිවන මේ 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 උපාදානස්කන්ධේ සම්පූර්ණේම මමත්වයේ අතහැරියට පස්සේ තමයි අපිට නිවන පැමිණෙන්නේ. ඒක තමයි අර දහම්සොට රජුරුවන්ගේ කතාවෙන් පෙන්වුවේ. බණපදේ කියන්නේ යකා.
දැන් සාමාන්‍ය ජීවිතේ බයක් මැරෙන්න
බෑ නේද? ඒ උමුතුවනේ. ඒ උමුතුව ඕන දෙයක් පෙරලගෙන යන්න පුළුවන් මැරෙන්න බය නැහැ. ඒ උමුතුව ඒ මෝහාන්දකාරේ උපතුව. ඒ මැරෙන්න බය නැත්ත සටන් කරන්න ඕනේ. පරිපාද දෙනතු ඉන්න පුළුවන්. ඉතින් මැරෙන්න බය නැත්ත සටන් කරන්න ඕනේ. මැරෙන්න බය නිසා සටන් කරන්නේ. සටන් කළා මැරුණට කමන්නේ කියලා. ඒක වෙන උමුතුවක් ඒක. ඒක ද්වේෂී ලක්ෂණය. අතන තියෙන්නේ එයාට සටනක් නැහැ ලෝකේ. සටනක් නැහැ. සත්පුජ්‍යලාත්ම දෘෂ්ටි සටන නෑ. ඉතින් අතෙන්ින් අර ඇති වෙන බය මේ ස්වභාවිකයි. මෙහෙම කඳ උඩට ගිහිල්ලා පල්ලම බැලුවාම පොළොව වේන්නේ නෑ. ඉතින් පැන්නොත් මාව මැරේ කියලා හිතෙනවා. එතකොට මට මුලින්ම පේන්නේ මට මුකුත් නැති වෙනවනේ. ඉන්ද්‍රියන් පහක් නැති වෙනවා. මාවත් නැති වෙනවා. මට මුකුත්ම නැති වෙනවා. එතකොට කිසිවක්ම නැති වුණාට කමක් නැහැ කියලා හිතලා තමන් ඒ කන්දෙන් පල්ලෙහාට පැන්නොත් පුළුවන් නම් පනින්න පැන්නොත් සියල්ලම ලැබෙනවා හොඳ ආකාරව පිරිසුදුව. තියෙනවට වඩා පිරිසුදුව ලැබෙනවා. ඒක මම කියන්නේ පොඩි තෘෂ්ණාවක් ඇති වෙන්න නිවනට. ඇත්තටම ඇත්ත කතාවත් ඒක. දැන් මමත් හිතුවේ මම කන්ද උඩට ගිහිලා දැන්නම මට මොකුත්ම නැති වෙනවනේ. මොකුත්ම නැති වුණා නෙමෙයි, තියෙන දේවල් තියෙනවට වඩා දීප්තිමත්ව ලැබුණා. නැති දේවලුත් හම්බ වෙනවා, තියෙන දේ හම්බ වෙනවා. දැන් ඔය ඇත්තන්ට මේ දේශනාව හරි කරන්න මේ හැකියාව ලැබෙන්නේ ඒ හැකියාව තුලනේ. නැත්නම් පහළ වෙන්නේ. ඒ නිසා බය වෙන්න එපයි කියන එකයි අපිට කියන්න තියෙන්නේ. නිවන අවබෝධ කරගන්න ඔබට තියෙන සියල්ලම ඔබට අහිමි වෙනවා වගේ දැනුණට ඒ තියෙන සියල්ලම ඊට වඩා දීප්තිමත්ව ලැබෙනවා. ඒ නිසා බය වෙන්න එපා, සියල්ල අතහරින්න. තුෂ්ණාව විතරක් නෙමෙයි ඔක්කොම සියල්ල. සබ්බේ සංඛාර අනිච්චාති කියලානේ බුදුහාමුදුරුවෝ කිව්වේ, එකක් දෙයක් නෙමෙයි. එකක් දෙකක් නෙමෙයි. සබ්බේ කිව්වම සියල්ල. සියල්ල යතහරින්න, මේ දේ යතහරින්න නැහැ කියලා. දැන් රජතුමා කන්ද උඩින් පල්ලෙහාට පැනනහම රජකම විතරක්ද නැති වෙන්නේ? සියල්ල කන්දෙන් පල්ලෙහාට පැනනහම මොකද්ද නැති වෙන්නේ? සියල්ල. දැන් මහත්තයා පල්ලෙහාට පැනනොත් ගුරුකමක් නැති වෙනවා, පිරිමිකමක් නැති වෙනවා, ස්ත්‍රීකම නැති වෙනවා, ස්ත්‍රියක් වුණොත් දේපල නැති වෙනවා, ධර්මල්ලු මහත්තයා මේ නෝන නැති වෙනවා, ඔක්කොම නැති වෙනවා. සියල්ල නැති වෙන්නේ. ජාතිය කුල ගෝත්‍රය පරම්පරාව ඔක්කොම නැති වෙනව. මොනවද නැති වෙන්නේ? සියල්ල. සියල්ල නැති වෙනවා. සියල්ල නැති වුණ තැනින් සියල්ල උපදිනවා. ඒක මම කිව්වේ අර ඊට වඩා දීප්තිමත් විදියට උපදිනවා කියන්නේ. ඒකට දහම්මැස කියන වචනේ පාවිච්චි කරා. චක්කුන් උදපාදී. අන්න එතෙන්දී තමයි ඇස් දෙක ඉපදුනේ බුදුහාමුදුරන්ට. එතකොට ඇස් තිබ්බේ නෑ. දැන් බුද්ධජනේකට ඇස් නෑ, අන්ධයි. උපජනනයේ තියෙන අන්දයි, දෘෂ්ටි නෑ, දෘෂ්ටි තියෙන සංකල්ප තියෙන. ඒකනේ ඔය ආගම් මේ දරාගත්ත මිනිස්සු ටික ඒවයි ගිලිලා ඔකේ ඉන්නේ වෙනස් කරන්න නැතුව. අන්දයි. හැම පුතජනෙක්ම අන්දයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේට සිද්ධාර්ථ කුමාරයා කාලේ ඇස් තිබිලා නෑ. ඇස් සිපුදුනේ අතෙන්දි බොවැඳ මුලදී. චක්කුන් උදපාදි. ඥානෙ තිබිලත් නෑ. ඥානං උදපාදි. විද්‍යා උදපාදි. විද්‍යාවද විද්‍යාත්මකත් නෑ. අවිද්‍යාත්මකයි පුතජනයා. සිද්ධාර්ථ කුමාරයේ මුතජනයිනේ. ඔව් සම්මාදිටික ගුණේ තියෙනවා. ඒ වුණාට මේ භාවයේට පැමිණියාට පස්සේ අර සාංශාරික සිතේ තියෙන ගුණේ යටින්නේ තියෙන්නේ. උඩින් තියෙන්නේ අර ලෝක සම්මත මිත්‍යා දෘෂ්ටි. ඒ සම්මාදිටියේ තියෙන නිසා නේ මේක හොයාගෙන යන්නේ බුදුබවගේ කර්මය. නමුත් ඒක යටින් තිබුණට ඒක මතු වෙලා ඉන්න ඕන. දැන් පොළොව යට මැණිකක් තියෙන්න පුළුවන්. ඒක උඩට එන්න ඕන. එතකොට උඩට ඇවිල්ලා ඒක බබලන්නේ. මිනිස්සෙකු වුණා ජීවිතේ සැඟවිච්ච හැකියාවන් තියෙනවා. ඒතෙක් නියඬව ඉන්නකම් ඒ පුජ්‍යලගේ හැකියාව ඉදිරියට පැමිණෙන්නේ නැහැ. එතකොට ඒක දීප්තිමත් වෙනවා. හොඳයි, එහෙමනම් අද වැඩසටහන අපි නතර කරනු. හැම දිනාටම ධර්මයෙන් ජීවිතය ඒකාත්මික කරගන්න, අවබෝධ කරගන්න හැම දිනාටම වාසනාව, ධෛර්ය, ශක්තිය සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්තේ සංඝ සම්පත්තේ තුච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ඤතෝ.